අපි අද මේ දුරුත් පොහෝ දින බලාපොරොත්තු වෙන්න ඕන කාරණය ආර්ය මාර්ගයේ පූර්ණයේ කරගන්නට අපිට පහසුම මාර්ගයේ කුමක්ද? ඒ සඳහා අපි හැඩගැහෙන්නේ කොහොමද? මූලික වශයෙන් බෞද්ධයෙක් හැටියට මරුට නොපෙනී යන මාර්ගයේ මායාවගේ ඇස් වහලා නිවන් මඟ හදාගන්න පහසුම මාර්ගය අපි තෝරා ගන්න ඕනේ. යම් තැනක ඇලීම හට ගන්නවා නම්, ගැටීම හට ගන්නවා නම්, මුලාව හට ගන්නවා නම් මායාට පේන මාර්ගයක් වෙනවා. යම් මාර්ගයක් රාගක් ශේය කරන්ට, ද්වේෂක් ශේය කරන්ට, මෝහක් ශේය කරන්ට අවශ්‍ය කරනවා නම් අන්නේ මාර්ගය මායාට පේන්නේ නැහැ. මොකද රාග සහගත මාර්ගයක් තියෙනවා නම්, ද්වේෂ සහගත මාර්ගයක්, මෝහ සහගත මාර්ගයක් තියෙනවා නම් ඒක ලෞකිකයි. ලෞකිකත්වයේ මායාට පේනවා. එහෙනම් මායාට නොපේන මාර්ගය කියන්නේ රාගක් සේවෙන, ද්වේෂක් සේවෙන, මෝහක් සේවෙන යම් ආර්ය මාර්ග ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක මායාට පේන්නේ නැහැ. මායා කිව්වහම එක මායෙක් නෙමෙයි, පංච මාර්ගය පෙන්වන ස්ථානයක කෙලෙස් මාර තමයි අපේ වැඩි හරියක්. ඒ හතර කොටසක්ම තියෙන්නේ. දේව පුත්‍ර මාර කියන ඔය වසවර්තී මාර ආදී වශයෙන් කියන එක මාර කොටසක් විතරයි බුද්ධල මාරත්වයට වැටෙන්නේ. ඒ නිසා කෙලෙස් මාරුන්ට අතුනුවෙන්ටත්, ඒ බුද්ධලික මාර බලවේග වලට අතුනුවෙන්ටත් යා යුතු මාර්ගය මොකද්ද කියන එක අපි හැමදාම ඒ මාර්ගයේ පද වශයෙන් ආවර්ජනා කරනවා. අපි කියනවාට ಗುಣ කියලා. ಗುಣ 24ක් තියෙනවා. අපි ಗುಣ 24 කිය කිය වන්දනාමාන කර කර ඉන්නවා මිසක් ඒ ಗುಣ 24 තුලින් අපි යා යුතු මාර්ගය විග්‍රහ කරලා තේරුම් ගත්තා නම් අන්න එතන තමයි අපිට තියෙන්නේ මාර්ගයේ ඇස් වහලා මායයට නොපෙනී පහසුවෙන් ලේසියෙන් ඒ ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්න තිබෙන උතුම් මාර්ගය. අපි අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාතරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනසානං බුද්ධෝ භගවා කිය ගුණ නමයකුත් ස්වාක්කාත සංදිත්තික අකාලික ඒහිපත්තික ඕපනයික පච්චත්තම් වේති ධම්මෝ විඤ්ඤෝ කියන ගුණ හයකුත් සුපරිපන්න උජුපරිපන්න ඥායපටිපන්න සාමිජි පටිපන්න ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කර්ණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තම් ලෝකස්ස කියන මේ ಗುಣ නමයකුත් තියෙන බුදු ගුණ නමයක්, දහම් ගුණ හයක්, සංඝ ගුණ නමයක් කියලා නිතර කියවනවා. අන්නේ ಗುಣ තුල තමයි අපිට යන්න තියෙන මරුගේ ඇස් වහලා යන්න තියෙන, මායයට නොපෙනී යන්න තියෙන නියම ආර්ය මාර්ගයේ තියෙන්නේ. ඉන් ඒ තියෙන ආර්ය මාර්ගයේ වචන කියෙන් අපි කිය කියා හිටියට මේ අප්‍රමාණ ಗುಣ අපිට සම්පූර්ණ ගුණයක් සම්පූර්ණ කරගන්න අපිට පුළුවන්කමක් නැහැ. ලෝතර බුදු පියාණන් වහන්සේලාටයි ඒ සියලුම ಗುಣ සම්පූර්ණේ තියෙන්නේ. ශ්‍රාවකෙන්න තියෙන ශ්‍රාවක ගෝචර ඥානෙට ගෝචර වෙන මට්ටමක් විතරයි. ඒ ශ්‍රාවක ගෝචර වෙන ಗುಣ මට්ටම අරිහත්ත්වයට යනකම් ඒ මාර්ගයේ පාදා ගන්න අපිට ඇති. නමුත් ඒ ಗುಣ ටික කිය කිය හිටියට අපිට පුළුවන්කමක් නැහැ ඒ ಗುಣ මාර්ගය තෝරා ගන්න. අන්න ඒ නිසා අපි තෝරා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ ඒ ಗುಣ තුලින් ඇතුල් වෙලා වර්ධනය කරගන්න මාර්ගය කොහොමද අපි සකස් කරගන්නේ කියන එක හොඳින් වටහා ගන්න ඕනේ. අපි දැන් ඔතන තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මුල ඉඳලා අගට අපි ಗುಣ තියාගෙන යනවා. ක්‍රියාත්මක කරන්න ඕනේ අග ඉඳන් මුලට. අපි හිතමු අපිට අවශ්‍ය කරන ඵලයක් ලබා ගන්නට. යම් කිසි කෙනෙකුට ඕනෑ වෙනවා කොස් ගෙඩියක් කඩා ගන්න. එන්නම් පොල් ගෙඩියක් කඩා ගන්න. එයාට කොස්තොන් නම් පොල්ොන් නම් මොකද කරන්න ඕනේ? ඉසලම අවශ්‍යතාවය තීරුම් ගන්නවා. අර කොස් ගෙඩියක් ඕනේ. බරිගිනේ නිමා ගන්නට හරි තමන්ට අවශ්‍යතාව නිශ්චය කර ගන්නට කොස් ගෙඩියක් අවශ්‍ය කෙනා ඉසලම හිතන්නේ මට කොස් ගෙඩියක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ කල්පනා කරනවා කොහොමද කොස් ගෙඩියක් හොයා ගන්න. කොස් තියෙන ගහකින් කොස් ගෙඩියක් කඩා ගන්න ඕනේ. දැන් දෙවෙනි අවස්ථාවල ගත්ත තීරණය. කඩා ගන්න හැටි. දැන් මේ කඩා ගන්න හැටි දැනගත්තාම කොහොමද ඒක කඩා ගන්නේ? මොකද්ද ඒකට කරන්න ඕනේ? කළ යුතු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා ඊට පස්සේ සිහි කරනවා. අන ක්‍රියා මාර්ගය සිහි කරපුවාම පොත් කෙලිය කඩා ගන්න ක්‍රමේ අනුගමනය කළ යුතු ආකාරයේ තේරුම් ගන්නවා. දැන් මුල ඉඳලා අගට හිතුවා. දැන් පොත් කෙලිය අවශ්‍ය කෙනා මොකද කරන්නේ? පොත් කෙලිය කඩා ගැනීම සඳහා ක්‍රියාත්මක යුතු ක්‍රමේ දැනගෙන ඒ සඳහා කළ යුතු ක්‍රියා මාර්ගය අනුගමනය කළ යුතුයි කියලා දැනගෙන ඒ ක්‍රියා මාර්ගය අනුගමනය කිරීමෙන් ආරම්භ කරනවා. එක එක්ක බැඳෙන කරනවද කෙනෙක් යවලා කඩා ගන්නවද මොකද්ද කරන්නේ කියලා ඒ කර්ණ ක්‍රියාමාර්ගයේ තේරුම අරගෙන අන්නේ ක්‍රියාමාර්ගයේ පටන්ගෙන ආරම්භ කරපුවාම හරියට දැනගත්ත ක්‍රමයේ ඒ තුලින් ක්‍රියාත්මක කරනකොට ඒ ක්‍රියාවේ ඵලයේ වශයෙන් ඒ කොස්කෙලිය කඩා ගන්න ක්‍රමයේ අනුගමනය කරලා එහි ඵලයේ වශයෙන් කොස්කෙලිය කඩා ගන්නවා. දැන් අපි අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තා. එහෙනම් මුල ඉඳලා අගට හිතනවා අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරනවා. මේක තමයි ධර්මතාවය. අන්න ඒ වගේ තමයි අපිට ඕනේ බුද්ධ වෙන්න. බුද්ධ කිව්වහම කපාරි තැන බලන ලෞතර බුදු වෙන්නද කියලා. නෑ, ඒක බුද්ධ ක්‍රමයක් විතරයි. ලෞතර බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ තුන්තරා බෝධිය කියන ක්‍රමයකින් තුන් ආකාරයකින් බුදු වෙන්න පුළුවන්. ලෞතර බුදුනොත් සර්වඥ සාඥානීය පහළ වෙයි. ඒකට සාර අසංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරලා නැන අටාසංඛ්‍ය සොළසාසංඛ්‍ය ආදී වන්නා වූ ශ්‍රද්ධාධික වීර්යාධික ප්‍රඥාධික කියන මේ බුද්ධලයන්ගේ ස්වභාවිත අනුව පාරමිතා පූර්ණේ කරලයි ලෞත්‍රා බුද්ධ සත්‍යයටපත් වෙන්නේ. දැන් ලෞත්‍රා බුදු වෙන ක්‍රමේ පාරමිතා පූර්ණේ කරලා ඒ ආකාරයෙන් ඒ තුලින් නැගෙන ක්‍රමයක්. පත්‍යේක බුද්ධ කියලා කියන්නේ අනික් අයට කියා දෙන්න පුළුවන් කමක් නැහැ. අනුන්ගේ ආධාරයක් නැතුව ධර්මයේ තමන්ගේ සොයම්බුත් ඥානයෙන්ම අවබෝධ කරගෙන ඒ අරිහත්ත්වයට පත් වී. හැබැයි උන්වහන්සේලාට සර්වඥ සාඥානෙ පිහිටන් නැති නිසා ෂට් අසාධාරණ ඥාන කියන ලෞතරා බුදු කෙනෙකුට පීඨන ගුණ ඥාන පීඨන්නේ නැති නිසා අනික් අයට තමන් අවබෝධ කරගත්තේ අරිහත් ධර්මයේ අරිහත්ත්වයට පත් වෙන ධර්මයේ කියා දෙන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රාවක බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්ට ලැබුණා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය පරතෝ ഘോഷක ප්‍රත්‍යේ ඒ වගේම ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නුවණින් මෙනෙහි කිරීම ආදී ඒ වගේම ඒ දැනත්තාට තිබෙන චන සම්පත්තිය හේවත් ධර්ම අවබෝධ කරගන්න අවශ්‍ය හේතු වාසනාව සම්පූර්ණ වුණාම අන්නේ ඒ තුලින් ලබා ගන්නා වූ සෝතාපන්නාදී තත්ත්වයටපත් වෙලා ඒ මගින් ලබා ගන්න දහම් දැනුමේ පූර්ණ කර ගැනීමෙන් ලබන අරිහත්ත්වයේ ලබන මගක් තියෙනවා. අන්න ඒකට කියනවා ශ්‍රාවක බුද්ධ. එයා බුදුරජාන් වහන්සේගේ සිව්පිරිසේවත් වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්පිරිස හැමලේම බලාපොරොත්තු වෙන්නේ අන්නේ අපි තුන්වෙනි වට කිව්ව ශ්‍රාවක බෝධිඥානය ලබාගෙන අන්නේ ඒ තුලින් ඒ තමන්ට අවශ්‍ය කරන බුද්ධත්වයේ නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ ප්‍රතිඵලයේ ලබා ගැනීම තමයි ශ්‍රාවකයන් විසින් කළ යුතුව තිබෙන්නේ. අන්නේ කියන මාර්ගය තමයි අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කිරීම පූර්ණ කරගෙන සියලු සසර දුක් වලින් මිදීමට හේතු වාසනා පහළ කරගෙන ඒ අරිහත්ත්වයේ උදා කරගන්න එක. එන අන්නේ සඳහා අපි විසින් කළ යුතු ගුණ විය යුතු මාර්ගය මොකක්ද කියලා දැනගන්න නම් ගුණ විය යුතු මාර්ගය තමයි ගුණ 24 කියලා කියන්නේ. සූවිසි ගුණ කියලා අපිට ඔකට කියනවා. ගුණ කරනවා කියන්නේ එක පැත්තෙන් අපි කියනවා ගුණ වෙනවා. අගුණ නම් ලෙඩ. මොකද්ද ලෙඩේ? බව රෝගේ. බව රෝගේ ගුණ කරගන්න නම් යා යුතු බෙහෙත් පන්තියක් තියෙනවා 24ක් බෙහෙත් පන්ති. අන්නේ බෙහෙත් මාලා 24 තුලින් ගියොත් සම්පූර්ණම බව රෝගේ ගුණ වෙලා සම්පූර්ණ ගුණේ ලබා ගන්න පුළුවන්. අන්නේ ඒකට කියනවා මේ 24ක් ගුණ තුලින් යන්න කියලා. නමුත් ඒ 24ක් තුලින් යන ගුණ අපි වැඳ වැඳා පුද පුදා ඉන්න පදවාටපත් කරගෙන ඉන්නවා. හරියට බෙහෙත් සීටුවට වැඳ වැඳා පුද පුදා ඉන්න පිරිසක් වාගේ. බෙහෙත් සීටුව ගෙනත් තියාගෙන උදේ ඉඳන් හැය වෙනකන් කියෝ කියෝ ඒකට ගෞරව කර කර වැඳ වැඳා හිටියට කවදාවත් ලෙඩේ හොඳ වෙන ක්‍රමයක් නෙමෙයි. මේ සීතුව නැතුවත් ලෙඩිය හොඳ කරගන්න බෑ. ඒක හොඳට කියවන්නත් ඕනේ. කියා තියෙන්නේ මොකද්ද කියලා බේත් පන්තිය හරියට දැනගන්නත් ඕනේ. හැබැයි දැනගත්තා ලෙඩේ හොඳ වෙන්නේ නම් දැනගත්ත දේට අනුව ඒ කියා තියෙන විදිහට හරියට ක්‍රියාත්මක කළොත් නම් බේත් බිව වෙනවා. ඒ 24ක් බේත් පන්තිය බව රෝගීට තියෙන බේත් පන්තිය. අන්නේ ටික හරියට කරගත්තොත් ඒ ලෙඩේ සුව වීම වළක්වන්න බෑ, සුව වෙනවමයි. එහෙනම් බව රෝගේ සුව වෙනවමයි. එහෙනම් බව රෝගේ සුව කරගන්න තියෙන ක්‍රමය අපි දැනගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ විරුද්ධ වාදීන්ගෙන් හෙවත් මාරපාක්ෂික බලවේගුලින් වෙන් වෙලා නිදහසේ බව රෝගේ සුව කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙච්චර කාලයක් තිස්සේ අපි කී කියා වැඳ වැඳා පුද පුදා විතරක් හිටපු ඒ ගුණ 24 තුලින් අනුගමනය කරලා ඒ නිවන් අවබෝධ කරගන්න ක්‍රමේ තමයි අද ඉස්සෙල්ලාම අපි දැනගන්න මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. අපි මුලදී කිව්වා මුල ඉඳලාකට හිතලා නිරුම් අරගෙන අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරනවා. එන අනුලෝම ඥානය තුලින් අපි ඉස්සෙල්ලා දර්ශනේ ලබා ගන්න ඕනේ. දැකීම ලබා ගන්න ඕනේ. දර්ශනේන පහතබ්බ කියන දර්ශනෙන් පහකල යුක්ත අන්න ඒක උඩ සිද්ධ වෙනවා. මේ තමයි පළමු ආර්ය මාර්ගයට බැහැ ගැනීම. අන්න ඊට පස්සේ ඊට අනුව අනුගමනය කිරීම තුලින් දෙලේ සුව කරගන්නවා, නැත්නම් බව රෝගේ සුව කරගන්නවා, සංසාර රෝගේ සුව කරගන්නවා. සුව කරගත්තාට පස්සේ ලෙඩේ සුව වුණා, නැත්නම් අරිහත්ත්වයට පත් වුණා, සතර ගමන කෙලවර කළා. සතර දුක නිවා කළා. කියන දත්තට පත් වෙනවා. එහෙනම් ඒ සඳහා යනකොට අපි මුල ඉඳලාකට හිතලා අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරන්න පටන් ගන්න මේ දහම් න්‍යාය හොඳින් තේරුම් අරගන්නකොට 24 වෙනි ගුණය ඉඳන් අපි අතුල් වෙන්න ඕනේ. ඒ ගුණය තුලට බහින්න ඕනේ. ඒ ගුණයට කිදා බැහැලා අන්නේ ගුණය තුලට ඇවිදිලා එකින් එක අනුපිළිවෙලින් ගුණයෙන් ගුණයට ආපුවාම අනුපූර්ව නිවන් මඟ ඒ තුලින් අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි අපි ඔය ටික දැක්කේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් අපිට හැමදාම සිද්ධ වෙන්නේ ත්‍රිපිටක ධාරී වෙලා හිටියත් වැඩක් නැහැ. අර පෝටිල කියලා හාමුදුරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා. කකුසාල බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් බුද්ධ ශාසනය මහාන වෙලා ත්‍රිපිටකයේ ඉගෙනගෙන අනික් අයට කිය කියා හිටියා. නමුත් උන්වහන්සේට සෝතාපන්න ඵලයක් නැහැ. මොකද සිද්ධ වෙන්නේ? ඉගෙනගත් එක කිය කියා හිටියා මිසක් උන්වහන්සේ අනුගමනය කරලා තිබෙච්ච නැති නිසා. නමුත් උන්වහන්සේට යම් අවස්ථාවක මේ බුද්ධ ශාසනයේදී කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන බුද්ධාන්තර හතරක් ගියාට පස්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේ පෙර පුරුද්ද ආවා. ඒ පෙර පුරුද්ද නිසා මොකද සිද්ධ කළේ? අර වගේම ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ කිය කියා උද්දාම වී හිටියා. මෙන්න මේම අවස්ථාවකදී තමන්ට වැටහුණ ඥානයක් පහළ වුණා. පෙර කාලයක පටන්ගෙන ආපු සිරිත බුදුරයන් වහන්සේත් මේකට ප්‍රශංසා කරයි කියලා හිතාගෙන බොහෝ වර්ණාමුකෙන් ගිහිලා බුදුරයන් වහන්සේට කියනවා, ස්වාමීනි, කකුසල බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මම ත්‍රිපිටකේ දරලා ඉගෙනගෙන ධර්ම දේශනා කළා. ඊට පස්සේ කොණාගම බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් මම එහෙම ත්‍රිපිටකේ දරලා ඉගෙනගෙන ධර්ම දේශනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මම එහෙම ත්‍රිපිටකේ දරලා ඉගෙනගෙන ධර්ම දේශනා කළා. දැන් මේ ඔබ වහන්සේගේ ශාසනයේත් මම ත්‍රිපිටකේ ඉගෙනගෙන ධර්ම දේශනා කරනවා කියලා බොහොම උද්දාම හිතකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේව කියන බුදුරජාණන් වහන්සේ නිහඬ වෙලා ඉඳලා පෝටිල හාමුදුරුව නැගිටලා යන්න හදනකොට තුච්ච පෝටිල යනවාද කියලා ඇහුවා. දැන් හරි ප්‍රශ්නයක්. තුච්ච වැඩක් නේ කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ නිග්‍රහය කරපු අවස්ථාවක් මේ ධර්ම දේශනා කර කර හිටියා. දැන් හිතා ගන්න පුළුවන්ද මෙහෙම දෙයක් කියයි කියලා? ඇයි එහෙම කිව්වේ? ඔබ ඔබේ වැඩේ කරගන්නේ නැතුව ඔබ මේ ධර්මයේ අනුන්ට කිය කියා ඉන්නවා. ඔබ ඔබේ වැඩේ කරගත්තේ නෑ නේද තාම? ඔබ හිස් දෙයක් කරනවා කියන්නේ අන්න ඒකයි. මේ වතාවේවත් තමන්ගේ වැඩේ කරගනි. තුච්චෙක් වෙන්නේ නැතුව. මෙහෙම කිව්වට පස්සේ මොකද කියන්නේ? පොල්ටිලා හාමුදුරන්ට හරි ලැජ්ජාවක් සහ සංවේගයක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මම මගේ වැඩේ කරගන්නේ නැතුව ඒ ධර්මයේ අනුගමනය කරලා සතර දුකෙන් මිදෙන්නේ නැතුව මම මේ මොකද කරන මෝලකම? අද ඉඳන් මම තේරුම් ගන්නවා කොහොම හරි මේ මාර්ගය අනුගමනය කරලා ගමන පූර්ණේ කරගනිමි. මෙන්න මේ ටික තේරුම් අරගෙන උන්වහන්සේ බලාපොරොත්තු වුණා කර්මස්ථාන ආචාර්යවරේ කම්බ වෙලා භාවනා කර්මස්ථානයක් අරගෙන ඒ තුලින් ඒ අසත්‍ය මාර්ගයෙන් නම් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයේ කරගෙන නිවන අවබෝධ කරගන්න ඕනෑ කියලා මෙහෙම හිතිලා බලාපොරොත්තු වුණා ඊට සුදුස්සෙක් හොයාගෙන යන්න. නමුත් දේශකයන් වහන්සේ නමක් වශයෙන් දේශනා කරපුවාම ඒ ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් ඒ දේශන ගරුත්වේ නිසා අනපනවන්න කැමති නැහැ, විධානය කරවන්න කැමති නැහැ තමන්ගේ ගුරුවරයාට. එන්නම් ආචාර්යවරයාට. මෙන්න මේ නිසා කවුරුවත් බාරගත්තේ නැහැ කර්මස්ථාන දෙන්න. දැන් මොකද කරන්නේ? උන්වහන්සේ හැමතැනම හොයාගෙන ඇවිදිනකොට හත් අවුරුදු පුංචි හාමුදුරුවනේ බොහෝම දුරපලාතක කර්මස්ථාන ආචාර්යවරයෙක් වශයෙන් කර්මස්ථාන දෙන උන්වහන්සේ ගෙවදී කරගෙන. උන්වහන්සේ අරිහත්ත්වයට පත් වෙලා හත් අවුරුද්ද වුණා. බොහොම ප්‍රසිද්ධයි. ධම් තේරුම තියෙනවා, සතර ගුරුව තියෙනවා. උන්වහන්සේ හැම වෙලා කර්මස්ථානයක් ගන්නකොට ඒ වෙලාවේදී උන්වහන්සේ කියන මම කර්මස්ථාන දෙන්න බාර ගන්නවා. හැබැයි එක තීරණයක් පිට. මම කියා දෙන ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒකට විශ්වාසයෙන් නැමෙනවා නම් ගෞරවයෙන් පිළිගන්නවා නම් මම කර්මස්ථාන දෙන්නා. ස්වාමීනි ඔබ වහන්සේ කියන ඕන විදිහකට මම මේ කටයුතු කරන්න කැමතියි. එහෙමනම් ලැහැත්තිලා හොඳට සිවුර හදාගෙන පොරවා ගන්න. මඩවලා පෙන්නලා කියනවා මෙන්න මේ මඩවලේ යන්න. කියන දේ කරන්න පොරොන්දු වෙච්ච නිසා ආයෙ ඇහුවේ නැහැ මොකද කියලා. මඩවල දිගේම පාත්‍ර බැහැගෙන බැහැගෙන ගියා. යන්න යන්න මඩවල ගැඹුරුයි. හරවටක් ගියා මැරුණක් කමන්නේ යන කිව්ව එක කරනවා කියලා හරවටක් යනකොට දැන් නවතින්න. දැන් ආපහු හැරෙන්න. ආපහු හැරුණා. දැන් ආපහු වෙන්න කිව්වා. ආපහු ආවා ටිකෙන් ටික. දැන් ඉතින් හොදාගෙන ලැහැත් වෙන්න කර්මස්ථානේ ගන්න කියලා කිව්වා. දැන් මේ කතාව තියෙන පොතේ ওই ටික. ඇයි මඩවලකට යව්වේ? ඇයි කරවටක් ගියාම ආපහු හැරෙන්න කිව්වේ? දැන් ආපහු වෙන්න කිව්වේ මොකද කියපුවාම ඒ කාරණේ හැඟවිච්ච කාරණයක් වෙලා තියෙනවා. එහෙම දෙයක් දුන්නේ මොකටද? වැදගත් දෙයක් උන්වහන්සේ එතනින්ම කියා දුන්නා. මෙච්චර කල් බෝටිල හාමුදුරන්ට වැරදිලා තිබිච්ච හරියයි මේ පෙන්නා දුන්නේ. උදාහරණයක් මොකද්ද මේකෙන් පෙන්නේ? කරවටක් මඩේ ගිය මඩට ගිහින් ඉන්න පුද්ගලයා ගොඩතාව හැටි හිතා ගන්න. කොහමද ගොඩට එන්නේ? මඩේ ඉන්න පුද්ගලයා ගොඩට එන්නට කරවටක් මඩේ ඉන්නවා නම් ගොඩබිම පේනවා. උඩ පාත ඉන්නකොට කරවටක් යට ගිහිලා ඉන්නකොට ගොඩබිමට හැරුණාම ගොඩබිම හොඳට පේනවා. හැබැයි අඩිය ගහන්න පුළුවන් ද එකපාර ගොඩබිමට කරවටක් මඩේ ඉඳලා? කරවටක් මඩේ ඉන්න පිණියට කෙනෙකුට ගොඩබිම පෙනෙන්න තිබුණාට එක අඩියෙන් ගොඩබිමට අඩිය තියන්න බෑ. එහෙනම් ගොඩබිමට අඩිය තියන්නේ කොහොමද? අඩියෙන් අඩිය ගොඩ පැත්තට තියෙන මඩට අඩිය තියෙනවා. ඊතල මොකද වෙන්නේ? ගොඩ පැත්තට තියෙන මඩට අඩිය තිබ්බහම අඩියෙන් අඩියට කරවටක් හිටපු එක නා පපු මට්ටමක් උඩට ඇවිදින්න. හැබැයි තව මඩේ. තව අඩියක් තිබ්බහම තන මට්ටමක් බඩ මට්ටමක් දෙකණිය දිහාට ඉන දිහාට ඉතින් කෙන්න දිහාට ඔහොම එකින් එකට එකින් එක ටික 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 ගොඩ පැත්තට එනවා. ඔහොම අඩි ගණනක් තියාගෙන උඩට එනකොට වලලු කර දිහාර තියෙන මඩ මට්ටම තියදී තව ඉස්සරහට තිබ්බා තවත් මඩ ගෑවෙන තැන. ඒකත් ක්‍රමානුකූලව පහු කරලා ගොඩ බිමට ආවට පස්සේ දැන් හොදා ගන්න. ඉතුරු ගන්න තියෙන්නේ ගෑවිච්ච මඩ ටික. එහෙනම් මඩේ නම් මඩ හොදන්නත් බෑ. ගොඩට නැවිදී මඩ හොදන්න බෑ. ගොඩට එනවා නම් එන්න ඕනේ. එකපාරක එන්න බෑ. හරවටක් මඩේ ඇවිච්ච එක නම් ක්‍රමක්‍රමයෙන් අඩු මඩ තියෙන පැත්තට ඇවිදිලා ඇවිදිලා මඩෙන් ඒකට ඇවිදිලා ගෑවිච්ච මඩ ටික හොදාගත්තාම සුද්ධයි. මෙන්න දුන්න උපමාව. මෙන්න පොඩිල හාමුදුරන්ට නිවන් දකින්න බැරි වෙච්ච කාරණේ. අදත් මේ කාරණේ අපේ බෞද්ධ පිරිසවල දේශනා කරන පින්වතුන්ට බොහොම වැදගත් උදාහරණයක්, උපමාවක්. එක පාරටම අරිහත්වයේ ಗುಣ කියලා අරිහත්වයට පත් කරන්නම දඟලනවා. ඉන්නේ කොහෙද? කරවටක් කාම වඩේ ඉරිලා. කාම වඩේ කරවටක් එල්ලා ඉන්න මිනිහට එකපාර අරිහත්වයට පත් වෙන්න කිව්වට කොහොම කරන්නේ? අන්න ඒ වගේ අරිහත්වයට පත් වෙන්න බණ කිය කී හිටියට කවුරුවත් අනුගමනය කළා කොහොමද එතෙන් ඉන්නේ අදායිරේ වෙන්නේ? මඩට අඩිය ගහන්න එපා. එකපාරම ගොඩට අඩිය ගහපන් කොහොම හරි කියවන අර කරවටක් මඩේ ඉරිලා ඉන්නේ කෙනාට කොහොම අඩිය ගහන්නද? ලේසටපත් වෙනවා මිසක් දුකටපත් වෙනවා මිසක් වැඩේ කරගන්න බෑ. ඉතින් අනුපූර්ව ශික්ෂා ක්‍රමයක් තියෙනවා. අනුපූර්ව හික්මෙන ආකාරයක් තියෙනවා. අනුපූර්ව කෙලෙස් අත්තරන ආකාරයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමානුකූලව අනුපූර්ව මාර්ගය අනුගමනය කළොත් තමයි නිදහසෙන් පහසුවෙන් ලේසියෙන් තමන්ට අවශ්‍ය කාම මඩ හොයලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි දීපු ආදර්ශය. අන්න ඒ නිසා තමයි පොටිදහමඳුරන්ට තේරුණේ අනුගමනය කළ යුතු ක්‍රමේ අනුපූර්ව ක්‍රමය. ඒ අනුපූර්ව ක්‍රමය අනුගමනය කළා නම් කෙලෙස් මල හොයලා ගන්න පුළුවන්. නමුත් ওই ටික පොතේ නැහැ. උපමාව දීලා තියෙනවා. ඒකේ නිරුක්තිය අර්ථය පොතේ නැහැ. ඒක ඥානෙට තෝරා ගන්න ඕනේ. අන්න ඒ නිසා තෝරා ගන්න ඕනේ ඔන්න ඔය ක්‍රමයටයි ඔය උපමාව දෙන්න හේතුව. එහෙනම් මේකෙත් පෙන්නනවා අනුපූර්ව යන ක්‍රමයක්. දැන් එහෙනම් අපි දැනගන්න ඕනේ කරවටක් කෙලෙස් මඩේ ඉල්ලා ඉන්න කාම මඩේ ඉල්ලා ඉන්න සාමාන්‍ය මිනිසයා ඉස්සෙල්ලාම කරවටක් තියෙන තැන ඉඳලා බබු මට්ටමට එනකන්වත් ඉන්නේ මොන ක්‍රමෙන්ද? පළමු තැබිය යුතු අදියර මොකද්ද? නිවන ගොඩ බිමන ලෝකයේ කාම ලෝකයේ කරවටක් එරිලා තියෙන මඩවලන මේ කාම ලෝකේ භජනය කරමින් කාම වස්තු පරිහරණය කරමින් කාම ඡන්දයෙන් මුසපත් වෙලා වින මොනවා කරන්නවත් බෑ ඒක අත්තර ගන්න බැරුව ඉන්න මට්ටමේ අයිට ගැටීමෙන් යුක්තව ඇලීමෙන් යුක්තව මුලාවෙන් යුක්තව ඉන්න පිරිතට අන්න එතනින් ක්‍රමක්‍රමයෙන් ගැලවිල යන්න නම් ඉස්සෙල්ලාම අදියරක් කියන්න ඕනේ. අදියර 24ක් තිබ්බහම ගොඩ නෑ නිවනේ. නිවන නැවති ගොඩ බිමට එනවා. අදියර 24කින් එන්න තියෙන මාර්ගය අනුපූර්ව ආවේ නැත්නම් අපිට පුළුවන් කමක් නෑ නිවන නැවති ගොඩ බිමට එන්න. නිවන නැවති ගොඩබිම පේනවා. රාගක්ෂය වුණා නම් සාමුලින්ම ගැටීම සේවලා ගියා නම් මුලාව සාමුලින් සේවලා ගියා නම් ලෝකයේ කිසිම තරක චන්දරාගයෙන් ඇලීමක් බැඳීමක් නැති වුණා නම් අන්න එදාට කෙලෙස් කිනි ඉවරයි කියලා අපි මුලින්ම දැනගන්න. කෙලෙස් කිනි ඉවර කරගත්තා නම් සතර ගමනට හේතු වෙන චන්දරාගය දුරු වුණා නම් ඉන්පසු සතර ගමන ඉවරයි. එහෙනම් සතර දුක ඉවරයි කියලා දන්න. මෙන්න ගොඩබිම දැක්කා. දැකපු ගොඩබිමට එන්න නම් දැන් ඉතින් මොන තාලින් හරි අපි කර යුතු එකක් තියෙනවා. මොකද්ද? ක්‍රමක්‍රමයෙන් අනුපූර්ව රාගක්ෂය කරන්න ඕනේ. අනුපූර්ව වැඩපිළිවෙලකින් ද්වේෂක්ෂය කරගන්න ඕනේ. අනුපූර්ව වැඩපිළිවෙලකින් මෝහක්ෂය කරගන්න ඕනේ. අන්නේ අනුපූර්ව වැඩපිළිවෙල පැත්තක තියලා අපි වෙන මොන දහම් සාකච්ඡා කර කර හිටියත් අපේ ගමන අර පොටිල හාමුදුරුවන්ගේ ගමනට සමාන වෙන්න පුළුවන්. එහෙනම් පොටිලෙක් නොවි අයි බලාපොරොත්තු වෙන්න ඕනේ හරියාකාර මාර්ගයට එන්න. පොටිල කියන නමක් තියෙනවා. පොට්ට වෙච්ච ලයක් තියෙන කෙනාට කියනවා පොට්ට වූ ඇටි ගැහිච්ච ලයක් ඇති කෙනාට ඕ ඇටි ලය පොටිලය. පොටිල හැදෙන හැටි. එන ලය පොට්ට කරගත්තාම ලය කියන්නේ අපේ හිත. හිතට පේනවා ඇහැ තිබුණු දර්ශන ඥානයේ පහළ වුණා. දහම් මැස පහළ වුණා. හිතට දහම් මැස පහළ වුණේ නැත්නම් හිත පොට්ටයි. ලය පොට්ට වුණාම එතන පුවටිල හැදෙනවා. නැත්නම් පුවටිල වෙන්න හොඳ නැහැ. ලය පොට්ට කරගන්න හොඳ නැහැ. එහෙනම් ලය පොට්ට කරගන්නේ නැතුව දහම් මැස පහළ කරගත්තාම පුවටිලත්වයේ මිදෙනවා. එහෙනම් අපි පුවටිලත්වයේ ඉන්නේ හින්දා එක එක ආකාරයෙන් පුවටිලලා කියලා හිතාගන්න. ඉතින් පුවටිල නොවි ඒකෙන් ඉක්මිලා පොටිලත්වයෙන් මිදිලා අපි දහම් මැස පහල කරගත්තා නම් එතන පටන්ගෙන අපිට ඇහැත් තියෙනවා පොටිලත්වයෙන් මිදෙනවා. එනා එක්කෙනෙකුට කියන නමක් වුණාට ওই නම් වල තියෙනවා දහම් අර්ථයක් අභ්‍යන්තරයේ ගැබ්බිලා ඒ තුලින් අපි හොඳට දහම් දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් අපේ ලයට නැත්නම් අපේ හිතට ඇහැක් නැත්තේ මොකද? ධර්ම චක්ෂුසේ පහල වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් නිවන අවබෝධ කරන ධර්මයක් ඇත්නම් මාර්ගයක් ඇත්නම් අපි අනුගමනය තුළ මාර්ගයේ ධර්ම ශ්‍රවණය තුළින් නුවණින් මෙනෙහි කළ කල්පනා කරලා තේරුම් ගත්තා නම් අන්න අපිට දහම් ඇහැ පහල වෙනවා. නැත්නම් සෝතාපන්න කියන தත්ත්වයටපත් වෙන. අන්නේ දහම් ඇහැ පහල කරගන්න නැත්නම් සෝතාපන්න தත්ත්වයටපත් වෙන යම් දහම් මාර්ගයක් ඇද්ද අන්නේ තුලින් ගුණේ ලබා ගන්න ඕනේ. 24ක් ගුණ වලින් 24 වෙනි ගුණේ ඉඳන් ආරම්භ කරලා ඉන්න ඕනේ. අන්න 24 වෙනි ගුණේ මොකද්ද? අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණය. දැන් අපි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ගුණය කියන්නේ මොකද්ද කියලා අහලා සිංහල අර්ථය තෝරාගත්තහම ලෝකේ අනුත්තර වූ පින්කිතක් කියලා හිටන් අපි ඔකට උත්තරයක් දෙනවා. ලෝකේ අනුත්තර වූ පින්කිතක්, මේවා තමයි සංඝ ගුණයක් කියලා අපි කිය කියා වැඳ වැඳා ඉන්නවා. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝයාට වැඳ වැඳා ඉන්න නෙමෙයි, වැඳා වාගෙම කළ යුතු වෙලක් තියෙනවා සංඝත්වයට පත් වෙන්න. සංඝත්වයට පත් වුණේ නැත්නම් අපිට අනාථය වෙන්න වෙනවා, සසර ගමනේ තවම අතරමං වෙනවා. වැඳ වැඳා හිටියට අපි ඉතින් තේින්නේ නැහැ, බේත් සීතුවේ වැඳ වැඳා හිටියට අපිට සුව වෙන්නේ නැහැ, බේත් බීලා හොඳ වෙච්ච කෙනෙකුට වැඳ වැඳා හිටියත් අපිට සුව වෙන්නේ නැහැ. එහෙනම් එයාගෙන් අහගන්න ඕනේ, ඔයා හොඳ වුණේ කොහොම බේත් බීලාද, වේද පාවිච්චි කළේ කොහොමද, ඒක මට කියා දෙන්න. ඔබ යම් තත්ත්වයකට පත් වුණා නම් ඒ සුවේට මාත් පත් වෙන්න ඕනේ. ඔබ සුවේට පත් වුණ ක්‍රමේ මට කියන්න, මමත් ඒ ක්‍රමේ අනුගමනය කළා, මා සුවේට පත් වෙලා ඔබ වැන්නෙක් වෙන්න ඕනේ කියලා අන්න අදහස ගත්තා නම් අන්න සාසන පිළිසරණ ගැනීමට අපි අර බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්ව කාරණේ සිද්ධ කරගත්තා වෙනවා. එනයි තෙන්ද සිද්ධ කරගත්තොත් මොකද වෙන්නේ? යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්ම පඤ්ඤාය පස්සති කියව දෙන පූර්ණ කරගත්තා වෙනවා. යමෙක් බුදු සරණ, ධම්ම සරණ, සංඝ සරණ ගත වුණා නම් චතුරාර්ය සත්‍යයේ සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන නියම ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා, අරිහත්ත්වයට පත් වුණා වෙනවා. අන්න ඒක කරගන්න තමයි අපිට බුදුරජාන් වහන්සේ පෙන්වුවේ සරණ යෑමේ ප්‍රතිපදේ. නමුත් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ, අපි සරණ ගත වෙනවා කියලා මොකද්ද කරන්නේ? ওই වචන තුන කියලා දැන් මගේ වැඩේ හරි, මට සරණ සමාදානිය තියෙනවා, දැන් මට බය වෙන්න දෙයක් නැහැ කියලා හිතා හිටියට එහෙම ওই වචනේ කිය කිය හිටියත් නම් සරණ සමාදානිය පූර්ණ වුණේ නැහැ. එහෙනම් දැනගන්න ඕනේ බුද්ධං සරණේට පත් වෙන්න නම්, ධම්මං සරණේට පත් වෙන්න නම්, සංඝං සරණේ පටන්ගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ. සංඝං සරණේට පත් වුණාම යදිදං චත්තාරි පුරුෂය ගානි අට පුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ කිවතෙන සෝවාන් මාර්ගයේ අනුගාමනය කරලා ඵලයේ ලැබූ පුද්ගලයෙක් වෙනකොට අන්න ශාවක සංඝය කියන තැනට අපි මුලින්ම සම්බන්ධ වුණා වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ ගුණ වැඳ වැඳා ඉදීම පමණක් නෙමෙයි, ගරු කළ යුතු ගුණ වලට ගරු කරන එක හොඳයි. අනුගමනය කරලා සංඝ සරණේට පත් වෙන්නේ කොහොමද? එහෙනම් සංඝං සරණං ගච්ඡාමි කියව තැනට පත් වෙලා සංඝ සරණ ගත වෙන්නේ කොහොමද කියන එක හොයාගන්න. සංඝ සරණ ගත වුණා නම් අපේ වැඩේ හරි, බුදුරන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අපිත් අයිති වෙලා. එහෙනම් ආගුනේයයි, පාහුනේයයි, දකිනේයයි, අංජලි කරණීයයි, අනුත්තරම් පුණ්‍යක්කෙත්තං ලෝකස්සාති කියන මේ ගුණ ටිකිනුත් යුක්ත වෙනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාවිච්චිපටිපන්න කියන ගුණයන්ගිනුත් යුක්ත වෙනවා. එහෙනම් සංඝත්වයට අපි පත් වුණා නම් ගුණ නමයත් තුළට අපි ඇතුළු වුණා වෙනවා. එහෙනම් නමාකාරයකින් වේද පන්ති නමයක් පාවිච්චි කරපු කෙනෙක් වෙනවා, පාවිච්චි කළා ගුණ ලැබුව කෙනෙක් වෙනවා. එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ වේද පන්ති නමය පාවිච්චි කරලා ගුණ ලබන පළවෙනි වේ සීතු විග්‍රහ කරලා තේරුම් අරගෙන අන්න ඒක කොහොමද පාවිච්චි කරන්නේ, ඒක පාවිච්චි කළොත් ගුණ ලැබෙනවා මිසක් කී කී හිටියට ගුණ ලැබෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන පාවිච්චි කරලා පළවෙනි ගුණයට පත් වෙන්න ඉසෙලා බලන්න ඕනේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන දැන් අපි බලමු අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණයට මේ සීටුව තෝරාගත්තා වාගේ තෝරාගෙන අනුගමනය කළ යුතු ආකාරය තමන්ම දැනගෙන තමන්ට ප්‍රායෝගිකව කරන්න තියෙන අනුගමනේ තම තමන් කරගත යුතුයි. අන්න එතන තමයි කිව්වේ අත්තාහි අත්තනෝ නාතෝ කෝවි නාතෝ පරෝසි ආදි වශයෙන් පෙන්වුවේ, අත්ත දීපා විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ආදි වශයෙන් පෙන්වුවේ. මෙන්න මේ ගුණේ දැනගෙන ප්‍රායෝගිකව අපි විසින් ප්‍රගුණ කරගෙන යා යුතු, අනිකකට ගෙන යා නොහැකි, තමන් විසින්ම කරගත යුතු. අන්නේ මාර්ගයේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඒ ගුණයෙන් පෙන්නපු කාරණේ විස්තර කළා තේරුම් ගත්තාට පසුයි. ඒ නිසා අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන මේ ගුණය අපි තේරුම් ගන්න ඕනේ. ඔතන තියෙනවා උදාහරණයක් පෙන්නලා කරලා බලලා දහම් තෝරා ගන්න ක්‍රමී ඒවං උපසංහරති මෙසේ සංසන්දනය කරලා බලන්න. මෙන්න මේ ක්‍රමී තුලින් සංසන්දනය කරලා බලලා දහම් තෝරා ගන්න ක්‍රමී තමයි අපි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණයෙන් තේරුම් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ මොකද්ද කියලා හොඳින් වටහා ගන්න. යා ලෝකේ අනුත්තර වූ පින්කෙතක් කියන වචනේ අපිට දීලා තියෙනවා. දැන් මේක විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. අපේ හෙළ අටුවා තිබුණ පෙර කාලේ නම් සීපිලිසිඹ යාපත් මහරහතන් වහන්සේලා ඔය ධර්ම පදයේ ಗುಣ පදයේ හොඳට විග්‍රහ කරලා අපිට දීලා තිබුණා. නමුත් මේ අටුවා අද අපිට දකින්න නැහැ. පත්තිරුවක්වත් දකින්න නැහැ. ඒ ඔක්කොම විනාශ කරලා හෝ කුමන්ත්‍රණකාරී ලෙස විනාශයට පත් කරලා කියන එකයි අපිට හිතා ගන්න තියෙන්නේ. යම් යම් විරුද්ධ බල වේග. හැබැයි මේ කොච්චර විනාශ කළත් අපේ ආදී පැරණි සිහලු ගිනාපු ක්‍රමී තිබෙන වචන මාලාවක් අපි ළඟ අදත් ඉතුරු වෙලා තියෙනවා. කවුරු හරි වැඩක් නැති කතා කිය කී ඉන්නකොට ඔය වැල් වට ආරම් මෙහි කියන්න එපා. යම් කෙනෙකුට ඒව එපා නම් ගුණයටපත් වෙන කෙනෙක් කැමති නැත්නම් වැඩක් නැති වැල් වට ආරම් කියෝ කියෝ ඉන්න. ඒ වෙලාවේදී කියන ඔය වැල් වට ආරම් වලින් අපිට ඇති වැඩක් නැහැ. අනේ අනුන්ගේ වල්පල් අපිට මොකටද? ඔය වචන දෙකක් භාවිතා කරනවා. අපි මේ සිංහල භාෂාවට නැනම් මේ සිහල භාෂාවට ඔය වචන දෙක මොකටද? කොහොමද හැදුනේ? වැල් වටාරන් වල්පල් ඔන්න ඔය දෙක අපි ටිකක් හිතලා බලන්න ඕනේ. වැදගත් දෙයක් වල්පල් කියන වචනේ මොනවද කිව්වේ? උඩින්මත් එක අර්ථයක් තියෙනවා, හැඟවුණු දහම් අර්ථයක් තියෙනවා. වැල් වටාරන් කියනකොට උඩින්මත් එක අර්ථයක් තියෙනවා, ඒක හැඟවුණු දහම් අර්ථයක් තියෙනවා. ඔන්න ඔය හැඟවුණු දහම් අර්ථයේ පෙන්වන්න තමයි උපමාවක් වශයෙන් වැල් වටාරං වල්පල් කියන වචන දෙක අපේ භාවිතාවට ආදි බුදුනුවන්ගෙන් භාවිතාවෙන් ඇවිදින්න සාම්ප්‍රදායිකව නමර පමණක් අද නාමිකව ඔය වචන දෙක භාවිතා කරනවා. හැබැයි නරක දේවල් වලටමයි කියන්නේ. වැඩක් නැති කතා බහ වැඩක් නැති ඒවා කරනකොට විහිළු කෝලප්පම් කර කර ඉන්නකොට වල්පල් වැල් වටාරං කියන වචන දෙකයි භාවිතා කරනවා. වල්පල් කියන්නේ මොනවද? පල් කියන්නේ පල. වල් කියන්නේ කැලෑව. කැලෑවේ ගිඩි జాතිය වලට කියනවා වල්පල්. කැලෑවේ තියෙන ගිඩි జాති. වල් කියන්නේ වල වලාන්තරේ. වල කිව්වේ කැලෑවට. වල් කිව්වේ කැලෑවේ තියෙන පල් කියන්නේ පල වලට. කැලෑවේ තියෙන ගිඩි జాතිය වලට කියනවා වල්පල්. වැල් වට ආරම් කියන එක තමයි වැල් වට ආරම් කිව්වේ. වැල් වලින් වට වෙලා තියෙන ආරම එනම් කැලෑව. අරම කියන්නේ කැලෑව. ගස්කොලන් වැල් වලින් වැහිලා එකින් එකට අහස පේන්නේ නැති වෙන්න බැඳිලා හැමතැනම වැහිලා තිනකොට වැල් වලින් වට වෙලා තියෙන අරමක් අපිට දකින්න පුළුවන්. එහෙනම් අපි ළඟ වැල් වටාරම් කොහෙද තිබුණේ? වල්පල් කොහෙද තිබුණේ? මොනවද උපමා කළේ වල්පල් වලට? මොනවද වැල් වටාරම් වලට උපමා කළේ? යම්කිසි මිනිසියෙක්ගේ හදවත ගුණධර්ම නැති වැඩක නැති පුහු දේවල් වලින් වැහිලා මහ කැලෑවක් වාගේ පත් වෙලා තියෙනවා නම් වැල් වලින් වට වෙච්ච අරමක් වාගේ ඕකෙන් බුක්ටින්ද ගන්න තියෙන විද්‍යාමාන කරන ඵලයේ මොකද්ද? ක්‍රියාඵලයක් තියෙනවා නම් කතාඵලයක් තියෙනවා නම් වල්ගස් වල ගෙඩි වාගේ පරිහරණය කරන්න පෝෂණයක් නැහැ. හරයක් ඇති දෙයක් නෙමෙයි. වල්ගස් වල තියෙන බීජ ගෙඩි ඔය හැරි වැටුණොත් ඒ පැත්තම වල් වෙලා යනවා. කවදාවත් හොඳ වෙන්න විදිහක් නැහැ. වල්පල් වැටුනහම ඔකයි වෙන්නේ. වැල් වට වලින් අරමක් තියනවා නම් යම් තැනක හරි භයානකයි. මොකද? අලි ඉන්නෙත් වැල් වට වෙච්ච අරමක. කෝටි වලස්සු ඉන්නෙත් වැල් වලින් වට වෙච්ච අරමක. වැල් වට අරම වල. නයි පොළොංගු ඉන්නේ. නුවේක් විදිහේ සැර සත්තු ඉන්නේ. ඒ වගේම ගෝණ මූව ආදීන් ඉන්නේ. අනින සත්තු, කපා කරන සත්තු, ගොරවන සත්තු, ඒ වගේම විෂකරු සත්තු ඉන්නේ. වැල් වලින් වට වෙච්ච මහ කැලෑව. වැල් වට ආරම්භ වල. අපේ හදවත වැල් වලින් වට වෙච්ච ආරමක් වාගේ තියෙනවා නම් ඕකෙත් ඉන්නවා ඔය උපමාවෙන් උපමා උපමේ සංසන්දනය කරලා දැකගත යුතු සත්ව කොටස. නැ වැල් වලින් වට වෙච්ච අරමට උපමා කරපු හදවතේ උපමාව තේරුම් ගන්න ඕනේ. මොනවද වැල් වලින් වට වෙන්නේ? වැල් වලට තනියෙ වට වෙන්න බෑ. වල් ගස් තියෙන්න ඕනේ. මහා වල් ගස් වල තමයි වැල් වලින් වට වෙලා හිටන් වහගෙන තියෙන්නේ මහා ගස් වල ඉතිලා. එහෙනම් අපේ හදවතේ තියෙන මහා කැලෑවේ තියෙන වල් ගස් මොනවද කියලා අපි තේරුම් ගන්න ඕනේ. වල් විදියට නැගී සිටිනා වල් විදියට බලේ පවත් කරනවා. එහෙනම් එයා වල් විදියට කිසි බයක් චකිතයක් නැතුව පාපීට ලැජ්ජාවක් නැතුව බියක් නැතුව ඕන පව්වැඩක් ඕන දුස්චරිතයක් කරන්ඩ තමන්ගේ බලයේ ක්‍රියාත්මක කරලා නැగిලා හිටිනවා. තම තමන්ගේ මත්තන් වලට ওই જાතියේ වල් ගස් අපේ හදවතේ තියෙනවා නැగిලා ඉන්නේ. ඕවට යාළුවෝ එකතු කරගන්න. හිත මිත්‍රයෝ එකතු කරගන්න. ඒ જાතියෙම වලත් වේවා. වල කිව්වේ කැලෑව. කැලෑවේ ඇත්තක් ද කියනවා වලත්ය. කැලී ඇති අය වලත්ය. අන්න වලත්ය එකතු කරගන්න. දැන් වලත්ය පිරිවරා ගත්තාම වැල් වලින් වට වෙච්ච අරමක් වාගේ අපේ හදවත. නැත්නම් හිත. මෙන්න සාමාන්‍ය පුතඥයාගේ හිතක ස්වභාවය. එහෙනම් ওই වලත්යොත් එක්කලා එකතු වෙලා වට කරගෙන බැඳිලා රැඳිලා වලත්කම් වලට නැగిලා ඉන්න පුද්ගලයෙක් ඉන්නවනම් මොනවද වලත්කම් වලට ගැලින්නේ? දස අකුසල්. ප්‍රාණඝාත කරනවා, සත්ත්ව හිංසා කරනවා, අනුන් විවේචනය කරනවා, අනුන්ට නිඳා පහස කරනවා, කය ඝාතනය කරනවා, වචනේ ඝාතනය කරනවා, ගුණ ඝාතනය කරනවා. මෙන්න මේ જાතියේ වෙන් වැහිලා ඉන්නවනම් ඒවට තමන්ගේ බලය ක්‍රියාත්මක කරනවනම් ඒව තමයි වල් ගස්. ඉබන්දෝ සමග එකතු වෙලා අත්වැල් බැඳගෙන අර දුස්චරිත වූ අර වලත්ත ගතිය ලෝකේ පතුරවා හරිනවනම් ඒක රජ කරවන්න බලනවනම් වැල් වට ආරම් හැදිලා ඉවරයි. ඔන්න ඔය තැන් වල පිටිසර කියනවා වැල් වට ආරම් ඇති පිරිස. ඔයගොල්ලන්ගේ ලෝකෙට පිට වෙන්නේ වැඩ කර නැති වල්පල්, කිසිම ප්‍රයෝජනයක් නැති වචන, අනුන්ට හිංගි හිංසා ඇති වෙන වචන, අනුන්ගේ දේ හොරමැර වංචාවෙන් ගැනීමට, පෙළඹවීමට, විනාශ කිරීමට ගන්න වචන ක්‍රියාකලාප, සුරා සූදු දුරාචාර, බොරුවෙන් හැවටීම, කේලමෙන් බිඳවීම, පරුස වචනයෙන් සැඩපාට පත් කිරීම, ප්‍රලාපයෙන් මුලා කිරීම, ලෝභ දැඩි ලෝභකම් කිරීම, අනුන්ට නොවේවා මට වේවා කියන දෘෂ්ටියෙන් කටයුතු කිරීම, දැවි දැවි තැවි තැවි අනුන්ට හිංගි හිංසා කරමින් දාහ විතකින් යුද්ධ වීම, මේ ආකාරයෙන් මුලාවටපත් වෙලා වැල් වටාරමක් වීම. මෙන්න මේවා තමයි වැල් වටාරමේ තියෙන්නේ. ඔන්න වැල් වටා අරමට අපේ හදවත උපමා කරපු හැටි, කෘතඥ හදවත උපමා කරපු හැටි. එහෙනම් කැලේ මොකුද ඉන්නේ? ඔය මහ වැල් වටාරම් වල අලි ඉන්න. හරිම අහංකාරයි. ගාම්භීරකම් පෙන්නනවා. උද්දාමයට පත් වෙලා මහාන්තත්ව වෙලා ලොකු මිනිස්සු කෙලිකාරයෝ. මෙන්න මේකේ ඉන්න අලි ටික, ඇතු ටික. අපි තමයි ඇති අය. අපේ අයිට තමයි තියෙන්නේ. උඹලා කවුද? උඹලාට මොනවද තියෙන්නේ? උඹලා සොක්කෝ, අපි ලොක්කෝ. දැන් මේක තමයි අපේ හිතවල ඉන්න අර වැල් වටාරමක් වැනි හිතක ඉන්න අලි ඇතු ටික. ඔය කැලෑව ආශ්‍රය කරලා යම් කිසි කෙනෙක් එනවා දැක්කහම තමන්ගේ ලොකුකම පෙන්නලා අනුන් පහත් කරන්න ගොරවා පයින්. මේ ගොරවන ගතිය තමයි මේකේ ඉන්නේ වලස්සු. කණ්ඩ පයින්ව, ගහන්න පයින්ව. මේකේ ඉන්නේ කොටි. වැල් වට අරමක් නැති හදවතේ ඉන්න කොටි. ඔවුන් තමයි ක්‍රියාත්මක කළා එළියට බහැලා අපේ කායික වාචික ක්‍රියාතුලින් ලෝකයට එළිවහින්. ඒ වගේම කවුරු හරි දැක්කොත් පොඩ්ඩක් ඇහෙනම් කුපිත වෙලා මේ කාකාරයෙන් ගහනවා, අයිනවා, සැඩපාවර පත් කරනවා, කුම්බගින මූණ මූණ පුප්පගින ඉන්න ගති ලක්ෂණේ මේකේ ඉන්නේ නයි. පොඩි වරදකට මහා විනාශයක් කරනවා මේකේ ඉන්න පොළොංගු. හොරෙන් හැංගිලා ඉඳලා අනුන්ට කටුව ගහනවා කියලා එකක් තියෙනවා. මේක ඉන්නේ කුණු කටුව. වැල්ලු අට අරමක් නැමැති හදවතේ ඉන්න සතු ඔය කියන්නේ. ඒ වාගේම කිසිම හරයක් නැතුව ඕන එකකට අනුන් පහත් කරන්න හූ කියනවා. පාච්චල් කරන කෑ ගහනවා. මේක ඉන්නේ නරි ටික. ඔය ඉන්නේ. වැල්ලු අට අරම ඉන්නේ නරි. තමන්ගේ තරම දන්නේ ඕන හොඳ තැනකට වැදගත් තැනකට ගිහිල්ලා ගඳ පිනිපෙනි දුසීල දුර්ගන්ධයෙන් පිරිච්චෙවු මහ ලොක්ක වගේ පේන්න යනවා. මේක ඉන්නේ උරුලෑව. ඔය ඉන්න කොට. ඉතින් ඔවා මේ අපින් විද්‍යාමාන වෙනවා. පුතජන වැල් වටාරම් වල්පල් සහිත මානසිකත්වයක් අපිට තියෙනවනම් ඔවා මේ ලෝකේ මිනිස්සුන්ගේම ලෝකෙට විද්‍යාමාන වෙන දේවල්. ඔය විදිහේ নানা ආකාර සත්තු මේකේ ඉන්නවා. මානෙන් ලොකු වෙලා තමගේ තියෙන කෑල්ල ලොකුවට පෙන්නෙ වත්කම් පෙන්නලා අනිකාට හොල්ලලා පෙන්නනවා. මොකද ගස්වලේ නම් අර වැල් වටාරම් ඉන්න වඳුරෝ උඩින් හොල්ලලා පෙන්නනවා. තමගේ ධර්ම පෙන්නන්න යනවා. නමුත් දිග නැත්තා තමන්ට එල්ලි එල්ලි තියෙන බව පේන්නේ නැහැ. ඔන්න ඕ වගේ ගති ලක්ෂණ තමයි වැල් වට අරමක් වැනි හදවතක් තියෙන පුද්ගලයාගේ ඇතුලේ ඉන්න සත්තු ටික වල් සත්තු ටික. එබඳු වන්නා වූ පුතජන අසෘතවත් පුතජනයා කියන දහම් නොදත් පුතජනයාගේ ගති ලක්ෂණ ඔන්න ඕයි. අන්න අසෘතවත් පුතජනයේ හොයාගන්න තියෙන ලක්ෂණ. හැබැයි නමට මුළු ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන හිටලා කියෙව්වා. චරිත ලක්ෂණයෙන් ওই ටික පේනවා නම් අසෘතවත් පුතජනෝ කියලා බුදුරන් වහන්සේ පෙන්නපු කෙනෙක්මයි. ඇයි? අනුගමනය කරලා වැල් වටාරම සුද්ධ කරලා නැහැ. වල්පල් අහ කරලා නැහැ. එහෙනම් මොකද්ද මේ කිව්ව උපමාව අපිට ආවේ මොකෙන්ද? අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන මෙන්න මේ පදේ. එදා සුද්ධ ඇතුව විග්‍රහ කරලා තිබුණා හෙළ අටුවාව. අන්නේ ටික නැති වුණාට පස්සේ පළවැනි වූ ගුණ වෙන ඉස්සෙල්ලාම බේසීට්ටුවට ගන්න තියෙන බේසීට්ටුව වැහිලා ගියා. බෞද්ධ වෙන බේසීට්ටුවේ පළවැනි බේසීට්ටුව වැහුණා ඕක. දැන් අපි ආයෙත් විවෘත කරගන්න ඕනේ. වැහිච්ච බේසීට්ටුව සුද්ධ කරලා අර බැදිලා තියෙන දැලි ටික අහක් කරලා මල ටික අහක් කරලා බේසීට්ටුව ඔප කරලා කළු මැදල අරගෙන බලන්න ඕනේ තියෙන්නේ මොනවද කියලා. දැන් ඒක තමයි මේ කරගෙන යන්නේ. එහෙනම් දැන් අපි බලනවා මොකද්ද? ලෝකයේ අනුත්තර වූ පින්කිතක් කියනකොට අන්න කේතකට කරපු උපමාවක් ඔතන තියෙනවා. කේත උපමා කරගෙන අපි ඇතුලේ කේත හදන හැටි, බාහිර ලෝකයේ ගොවියේ කේත හදන හැටි උපමා සංසන්දනය කරලා මේ ගුණේ විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වේසීත්ව සුද්ධ කරගන්න ඕනේ. එහෙනම් කොහොමද සුද්ධ කරගන්නේ? කෙතක් හදන්න ඕන කරන ගොවියෙකුට පෙර කවදාවත් කෙතක් හදලා තිබිච්ච නැති බිම් ප්‍රදේශයක් ඉස්සෙල්ලාම හමු වෙනවා. එහෙනම් ඒ බිම් ප්‍රදේශයේ බලනකොට ඒ ගොවියට ඕනෑ වෙනවා ශාස්ත්‍රීය ගොඩබිමක් තියෙන තැන. හැබැයි ශාස්ත්‍රීය ගොඩබිමකම තමයි අර මහ ගස් වැවිලා මහ වැල් වට වෙලා අර සත්තු ඔක්කොම ඉන්න බිමක් හම්බ වෙන්නේ. එයා මේ විමන හදාගත්තොත් මට ගොවි තැනට හොඳයි. කෙතක් හදාගන්න හොඳ බිමනේ. මෙහෙම තියෙදි කෙතක් නැතුවට මේ බිම හොඳට කෙතක් කරගන්න පුළුවන්. මෙන්න ගොවියා තීරණයක් කරනවා කෙතක් හදන්න. ඒ ඉන්නේ ලෝකේ ඉන්න ගොවියාගේ වැඩේ. දැන් අපිත් ඉස්සෙල්ලාම දකින්න ඕනේ. දැන් ගොවියා බලපුහම එකපාර කැලේ රින්ගන්නේ. කැලේ හැටි බලනවා. අනේ කැලෑවේ හැටි බලනකොට අපි ඉස්සෙල්ලා කිව්වා අලි කොටි වලස්සු ගෝන්නු මෝ ඒ වගේම තරපෙව් ඔකෝම හිටව කැලේ හැටි ලකි. දැන් මෙහෙම තියෙදි නම් කවදාවත් මේක වපුරන සුදුසු කෙතක් නෙමෙයි. එහෙනම් මේ කෙත හදන්න නම් මොකද ඉස්සෙල්ලාම කරන්න ඕනි? මේ මහා වනාන්තරයක් වෙලා තියෙන ගස් වැල් ටික ඉස්සෙල්ලා බිම දාන්න ඕනේ. ගොවියා හිතනවා ගස් වැල් ටික ඔකෝම බිම දාන්න කපලා දමන්න ඕනේ. අවශ්‍ය කරන ආයුධ අරගෙන පිරිස අරගෙන ගිහිල්ලා ඉස්සෙල්ලම මොකද කරන්නේ ගොවියා? අර මහ කැලෑවේ තියෙන වල් ගස් සහ වල් වැල් කපලා බිම හෙලනවා. මෙච්චර කාලයක් අර වල් ගස් වල් වැල් වැහිලා තිබිච්ච නිසා ඉරේලිය පොළොවට වැටෙන්නේ නැතුව තිබුණේ. දැන් මොකද වෙන්නේ? ගස් ටික කපලා දැම්ම විතරයි අර අඳුරෙන් වැහිලා තිබිච්ච අඳුරු අර තිබිච්ච අඳුරෙන් වැහිලා තිබිච්ච උඩින් වැහිලා තිබිච්ච වැස්ම ඉවරයි. ගස්වැල් වල තිබිච්ච අඳුර ඉවරයි. දැන් පොළොට අවු වෙන්න සත්‍යයටපත් වෙලා ගස්වැල් බිමල එළිය වැටුණා. එන කැලෑවේ අඳුර තිබුණා මිසක් කැලේ තියාගෙන නම් එළි කරන්න කවදාවත් බෑ. ඉස්සෙල්ලා එළිය හදාගන්න ඕනේ. අන්න ඉරේලිය පොළොවට වැටෙන දැන් හරි ගියා. දැන් පොළොවේ තියෙන එකක් පේනවා. දැන් ඔය ඉරේලිය තියෙන ප්‍රදේශයට අර අඳුරේ හිටපු අර ගස්වැල් ලස්සේ හිටපු කිසිම සතෙකුට දැන් ඉන්න පරිසරයක් නැතුව ගියා. දැන් මොකද වෙන්නේ? අලි හිටියා නම් පැනලා යනවා. කොටි වලස් හිටියා නම් පැනලා යනවා. නයි පොළොංගු සතු හිටියා නම් පැනලා යනවා. දැන් මොකද කරන්නේ? අර කැලේ බිම දාලා නතර කරන්න බෑ. ඔය ටික පුච්චලා දමනවා. ඔක්කොම එකම ගින්නක් කරලා දවලා අලු කරලා දානවා ගොවියා. දැන් හේන වාගේ දැවිත් දාපු හේන වාගේ ඔක්කොම ගස්කොලන් අලු වෙලා ගියාම වල් සතේකට ඉන්න. දැන් කොහොමවත් සූසු පරිසරයක් නොවන තත්ත්වෙට පත් වුණා. මෙන්න ගොවියා කෙත හදපු හැටියට අපි දැනගන්න ඕනේ අභ්‍යන්තරයේ කෙතක් හදාගන්න. එන හදවත මහ වනාන්තරයක් වෙලා තිබිච්ච මාන්නාකාරකම අසත්පුරුෂව නැගී හිටපු ගති ලක්ෂණේ ඒහා සමග එකතු වෙලා හිටපු පිරිස සමග තියෙන සම්බන්ධතාවේ මේවා කපලා කොටලා විනාශ කරලා බිම දාන්න ඕනේ. එහෙනම් ඉතින්ලාම මාන්නාකාරකම නැති කරලා උහු මාන්නේ නැති කරලා අසත්පුරුෂ ගති වලින් නැගී සිටින ගති නැති කරලා ඒ සමග බැඳිලා හැඳිලා ඉන්නව පිරිස සමග තියෙන සම්බන්ධය නැති කරලා අන්න සුද්ධ කර ගත්තනම් ගොවියා ගස්වැල් කපලා බිම දාලා හදපු කැලෑවේ තිබුණ යම් තත්වයක් ඇද්ද දැන් ඒ තත්ත්වයට පත් වුණා. හදවත නැමැති කැලෑව දැන් ඉවරයි. ඉතින් හදවත නැමැති කැලේ සුද්ධ කර ගැනීම කාටවත් කරන්න බෑ. අපි මේ පුහු මාන්නාකාර ගති පුහු අහංකාර ගති වැඩක් නැති හිස් ගති ලක්ෂණ වල නැගී සිටීම අපි මේ සියල්ලම අපි විසින්ම අත්හැරගන්න බෑ. මේක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයි අඩුපාඩුව තේරුම් අරගෙන වල් සත්තුන්ට ගැවෙතෙන්ට වින්නාව පරිසරයේ යම් සිය වනාන්තරයක්ද අපේ හදවත තුල ඔය නොඒකාකාර වල් සත්තු ගැවෙතෙන්නේ මෙන්න මේ කැලෑව තිබුණොත් තමයි කියලා හිතාගෙන හදවතේ කැලෑවේ ආදීනව දැනගෙන ඔන්න ඔය જાතියෙන් පළමුව මොකද කරන්න ඕනි? අසේවනාච බාලානං කියන තත්ත්වෙටපත් වුණා වූ ආකාරයෙන්ම බාලාශ්‍රේවත් පාපී මුලා ගති ඇති බුද්ධලයන්ගේ ඇසුර අහක් කරලා තමාගේ බඳු ගැති ලක්ෂණ විදහැරියා නම් අන්න අපි ගස්වැල් කපා දාපු හදවතක් හදාගත්තා. එහෙනම් ඒ බඳු හදවතකට අහංකාරකම, මාන්නාකාරකම, ලොකුකම, කඩාපයින් සැරගතිය, තරහ ගතිය එකක්වත් එන්නේ ඉඩ නැහැ. අන්ද සාප කරන ගති, අන්ක වින කරන ගති, දොස් කරන ගති ඒ හිතක පහළ වෙන්න විදිහක් නැහැ. ඒ જાතිය සත්තු ඇතුලේ නැහැ. ඒ වගේම ගුණමකු ගතිය, කුණුකටු ගතිය අභ්‍යන්තරේ නෑ. දැන් වඳුරු ගතිය නැති වෙනවා, හිලා ගතිය නැති වෙනවා, හිහිදේ ලෝණ ගතිය නැති වෙනවා. හිහිදේ ලෝණ කොට හිහිදේ ලෝල තමයි හිලවා කියන එකටපත් වෙන්නේ. වාන් කියලා පෙන්නන්නේ බැඳිලා තියෙන බැමි. නැත්නම් ලෝකයේ යහපතට සුචරිත බැමි තියෙනවා. ওই බැමි දුරු කරපුවාම වාන් දුරු කරපු එක වාන් දුරු කරන නිසා වාන් දුරු වඳුරු වෙනවා. මම තමයි ඇදී එකනා කියලා අනික් අය නැති වුන් කියලා ඔය මාන්නාකාර අහංකාරකමෙන් ඉන්නකොට ඇදී එකා ඇතාවෙන. ඒ මගේ පිටිස තමයි මේ ලෝකා කියලා හිතා ඉන්නකොට ඒකගේ තන අල්ලගත් එක අල්ලියා අලියා වෙන. අලියාතු හැදෙන හැටි. ඒ වගේම හොඳ හොඳ දේවල් පොල පොලා වෙන් කරලා අංග වෙන් කර කර ගන්න ගියාම අංග පොල්ලා වෙන් කරලා ගන්නවා පොල අංග අංග පොනගා වෙන. කුණු පහත් වැඩ අරගෙන අන්නට කටුව ගහන ගති නිසා කුණු කටුව ආවෙන. ඔය ගති ලක්ෂණ එකක්වත් දැන් හිතේ හටගන්නේ නෑ. ඔය ටික අහක් වෙනකොට. ඔය තමයි නිරුක්ති. සතුන්ගේ නමේ දින අර්ථයෙන් සතා හැදිච්ච අර්ථයේ ධර්මයේ නිරුක්තිය ඕකයි. සිවිපිලි සිවියාවට ගෝචර වෙනවා සතු හැදෙන හැටි, නම හැදිච්ච හැටි, ඒකට හේතුව ඔය ආදී වශයෙන් ලෝකයේ ධර්මයෙන් හොඳට පැහැදිලිව පෙන්වුම් කරලා දෙනවා. දැන් ඔය එහෙකටවත් ඇතුලේ ඉඳ නැතුවහම මොකද වෙන්නේ? ඔය කියන්නා වූ අසත් ධර්මයන් හේතු කරන ගත ගති ලක්ෂණ, ක්‍රියාකලාප සහ කතා විලාස අපිටලින් පළමුව දුරු වෙනවා. කවුරුට කාටවත් මේ කරලා දෙන්න බෑ. ඒකේ අවැඩ දැනගෙන වනචාරී ගති ලක්ෂණේ එන හැටි දැනගෙන වනාන්තරයක් වැනි සත්‍යයෙන් හිතව තිබුණොත් වෙන විනාශය දැනගෙන ඒ ආදීනව දැකලා මේවා කපා හැරියානම් බිඳ හැරියානම් අන්න ගොවියක් හිත හදන්න ඉස්සෙල්ලාම කරපු වැඩි අපි හදවතේ කරගත්තා වේ. මෙන්න හිතක් හදන හැටි. අභ්‍යන්තරයේ කේත මෙහෙම හදන්න ඕනේ. බාහිර කේත හදන එක උපමා කරගන්න ඕනේ. ඒ වන් උපසංහාරිත මිසේ සංසන්දනය කරලා බලන්න ඕනේ. අන්න ගොවියා ඊළාට මොකද කරන්නේ? අර ඔක්කොම අලු කරලා දැම්මම වටේ තියෙනවා තව කැලෑව. ওই වටේ කැලින් කොයි වෙලාවක හරි අඳුරු වෙලාවක් ආවොත් එහෙම අවස්ථාවක් ආවොත් එහෙම අර කැලේ ඉන්නේ මුන් ඇවිදilla අර පුච්චපියෝ කෙනෙක් ඇවිදilla නම් පොඩි කරලා දාලා විනාශ කරලා යන්න පුළුවන්. ගහක් වලක් හිටවන සුසු නෑ වැඩක් බැඳින්නේ නැත්නම්. එහෙනම් මොකද කරන්නේ? නැවත පැලවෙන්නේ නැති අර පිච්චිලා ගිය කෑලි අරගෙන එහෙනම් කෝල් කෑලි ඉතුරු වෙච්ච හැම අරගෙන වටේට දඬු වැටක් ගහ ගන්නවා හිත හදන්න ගොවියා. මොකද පිටේ ඉන්න සත්තුන්ට සීමා කරගත්ත සුද්ධ කරගත්ත හැටියට ඇතුල් වෙන්න ඉඩ නොදී. එහෙනම් අපිත් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම දඬු වැටක් ගහ ගන්න ඕන. මොනවද මේ දඬු වැට? මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරන අයට අනුබල දෙන්නේ නැහැ, කිරීම වර්ණා කරන්නේ නැහැ. එබන්දන් එක මගේ ඇසුරක් නැහැ. මම හොරමැර වංචා කරන්නේ නැහැ, කරවන්නේත් නැහැ, කරන අයට අනුබල දෙන්නේත් නැහැ. ඒවා වර්ණා කරන්නේත් නැහැ, එබන්දු එක මගේ ඇසුරකුත් නැහැ. ඒවට වැඩ බැඳලා සුරා සූදු දුරාචාර කරන්නේ නැහැ, පෙරවන්නේ නැහැ, අනුබල දෙන්නේ නැහැ, ඒවා වර්ණා කරන්නේ නැහැ. ඒවා ඊන් ඒ පිරිස එක්ක මගේ සම්බන්ධයක් නැහැ. ඒක සම්බන්ධ නැති විදිහට වැටක් බැඳගෙන ශික්ෂාපදයක් අරගෙන පංච දුච්චාර තුළින් වෙන්ගෙන සමාදන් වෙලා බොරුවෙන් රවට්ටන්නේ නැහැ. මුලාවටපත් කරන මුලා සහගත දේවල් කියන්නේ නැහැ. අසත්‍ය දෙයක් සත්‍ය හැටියට කියන්නේ නැහැ. ධර්මය අධර්මය කරලා කියන්නේ නැහැ. ධර්මානුකූලව ඇත්ත කතා කරනවා. වැඩ බැඳගත්තා. මෙන්න මේ ආකාරයෙන් පංච දුස්චරිතයෙන් වෙන් වෙච්ච වැඩ බැඳ ගන්නවා වටේට. දැන් මොකද කරන්නේ? ගොවියා දළු වැට දාගත්තා. අපි හදවතට වැටක් දාගත්තා. බාහිර අසත් ධර්මයන්ට ඇතුළු නොවන්න. හැබැයි දැන් ගොවියා වැට හදාගත්තට තව බීජයක් වපුරන්න තව එක දෙයක් අඩුයි. මේකට වතුර නැහැ. එහෙනම් මොකද කරන්නේ? ගොවියා කල්පනා කරනවා මෙහෙම තියෙද්දි නිකන් වතුර දැම්මොත් බෑ, වතුර හිටින්න දාගන්න. එහෙනම් අවතක නැලවිලි බැඳලා, නියරවල් බැඳලා වතුර පාරක් හරව ගන්නවා තමන් හදාගන්න ගෙදර. පත හදාගෙන සමතලා කරගෙන සමතුලිත තත්ත්වෙට පත හදාගන්න නම් පත සමතලා කරගෙන වතුර දාගත්තාම වතුර පාර හරව ගත්තාම ක්‍රමානුකූලව දැන්නම් බීජය දැම්මොත් හොඳට පැලවෙන්න සියලු ඉඩකඩ තියෙනවා. අන්න ගොවියා කෙත හැදුවා. දැන් අපි අභ්‍යන්තර හදවතේ කෙත හදන එකේ අඩුව හදා ගන්න ඕනේ ගොවියා උපමා කරගෙන. මොකද කරන්නේ? කරුණා මෛත්‍රී සිසිල් ජලාශයේ හදවතට හරවා ගන්න ඕනේ. නැත්නම් සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා හිත ගන්න ඕනේ. මෙන්න මේ කරුණා මෛත්‍රී සිසිල් ජලාශයේ හදවතට හරවාගෙන මිත්තා සහගත භාවනානි යෝගීව ඒක කඩවෙන්න නොදී නිතර හදවත කරුණාවෙන් මෛත්‍රියෙන් පිඟී හිටින තත්ත්වයට පත් කරගන්න ඕනේ. මෙන්න මෙතෙන්ද පත් කරගත්තාම අන්න පිං කෙතක් හදාගෙන අපිත් තියන දැන් දාපු බීජේ පිං බීජේ දැන් පැලවෙනවා. හැබැයි දැන් පිං කෙතක් බවට හදාගත්ත තව අනුත්තර කරගත්තේ නැහැ. ඒක අනුත්තර පිං කෙතක් වෙන්න නම් මොකද කරන්න ඕනේ? හදාගත්ත කෙතර දාන බීජේ ආර්ය බීජයක් හෙවත් නිවන් දැකීමට හේතුකාරක වන දහම් බීජයක් වෙන්න ඕනේ. මෙන්න නිවන් දැකීමට හේතුකාරක වන දහම් බීජයක් රෝපණය කරගන්න හදවත ඇතුලේ කෙතක් හදාගත්ත අනුත්තර පින් කෙතක්. දැන් මෙන්න මේකට සුදු තත්ත්වයට පත් කරගත්තා නම් අපි ওই විදිහට අපේ ප්‍රායෝගික ක්‍රියාවලියෙන් අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණයට අපි ඇතුළත් වුණා වෙනවා. මෙන්න ගුණ වෙච්ච හැටි. ওই ගුණේ අපි ළඟ නැතුව කොච්චර බණ ඉගෙන ගත්තත්, කොච්චර තර්කවාද කළත්, තර්ක වලින් කොච්චර දිනුවත් මම බුදුදහම දන්නවා කියලා හිටියත් ආර්ය මාර්ගයේ පූර්ණිය කියන ಗುಣ මාර්ගයට ඇතුළත් වෙන්න බෑ. එහෙනම් අපි දැනගන්න ඕනේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණයට වැදවැදා ඉඳලා මදි. ඔන්න ඔය ක්‍රමෙන් ගුණේ තේරුම් අරගෙන ඒ ගුණයට ඇතුළත් වෙච්ච දාට මම ගුණයක් තුළට පිවිසුණා කියනව සතුට අපිට ලබන්න පුළුවන්. එහෙනම් මේ ආර්ය මාර්ගය අනුගමනය කිරීමේ පළවෙනි පඩිය නැනම් පළවෙනි ගුණ වෙන බේත් කසාය හදලා පානීය කරලා ඒ මට්ටමට නිරෝගී වුණ කෙනෙක් වෙනවා. එහෙනම් අනුත්තරම් පුණ්‍යක්ෙත්තං ලෝකසාති කියන ගුණේට ඇතුළත් වෙලා ආර්ය මාර්ගයට මාර්යාට නොපෙනෙන මාර්ගයට ඇතුළත් වුණ කෙනෙක් වෙනවා. එහෙනම් ඒ බුද්ධයාට කවදාවත් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ඇති කරන්නා වූ ආපදාවන්ට ඉඩක් නැහැ. ඔය පළවෙනි පදෙන් තේරුම් අරගෙන අපේ ජීවිතයේ උදෙන්ද හැදගහ ගත්තා නම් මෙන්න ආර්ය ගුණ වලින් 24 වෙනි ගුණයට ඇතුළත් වුණ කෙනෙක් වෙනවා. මේ ඇරෙන්න ඒ ටික නොකළොත් අපිට පුළුවන්කමක් නැහැ ආර්ය මාර්ගය ලබලා දිනන්න. එහෙනම් මෙන්න දිනන මාර්ගය. ජයමගේ එතන. ඉතින් මේ ටික පැත්තකින් තියලා අපි වෙන මොනවා කිව්වත් මොන කිරිසුරු කියලා මොන විදිහේ අභිඥාලාභී හම්බෙන්න ගියා මොන විදිහේ සීලවන්ත ගුණවන්ත හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා කිව්වත් බුදුරජාණන් වහන්සේ පහළලා බණ දේශ ධර්ම දේශනා කළා කිව්වත් මහරහතන් වහන්සේලාගෙන් බණ ඇහුවා කිව්වත් අපි අපේ වැඩේ කරගත්තේ නැත්නම් ওই විදිහට අපිට නම් ගුණයකටපත් වෙන්න බෑ ගුණ වෙන්න බෑ ගුණයෙන් ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ නැහැ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඔන්න ඔය ක්‍රමයට පළවෙනි ගුණයට අපි ඇතුළත් වුණොත් අන්න පළවෙනි දහම් ඖෂධේ බිව්වා වෙනවා. භව රෝගේ සංසිඳවා ගැනීමේ පළවෙනි බේත් පන්තිය පාවිච්චි කරලා ඒ මගින් යම් නිරෝගීතාවයක් ලැබිය හැකිද? එතෙන්ටපත් උනා වෙනවා. දැන් මොකද අපි ඊළඟට කරන්නේ? ඊළඟ ගුණේටයි දැන් යන්න තියෙන්නේ. මොකද්ද ඊළඟ ගුණේ? අංජලි කරණීයෝ. අංජලි කරණීය කියන ගුණේට දැන් අපිට අතුලත් වෙලා තියෙනවා. දැන් අපි එක මේ සීට්ුවා බීලා ඉවරයි. ඒකෙන් සුව වෙන හරිය සුව වුණා. තව පාර සුව කරන්න දෙයක් නැහැ. දැන් අපි සුව කරගෙන යනවා ඊළඟ මේ සීට්ුව ගන්න. පොඩ්ඩක් සුවයි. ඉතින් මහා වෛද්‍යවරයාණන් වහන්සේ දීලා තියෙන බේත ඉගෙන ගත්ත මේ සීට්ුව ඉගෙනගෙන ඒ මග අනුගමනය කරපු වෛද්‍ය පිරිස තමයි භික්ෂු භික්ෂුණී ආදි වශයෙන් හෝ වේවා යම් ධර්මදරයන් වහන්සේලා විය යුත්තේ. එහෙනම් උන්වහන්සේලා බලනවා පළවෙනි බේත් පන්තිය නම් හම්බ වෙලා තියෙනවා. කොහොමද රාඩි වැටි? මතයි කම්පා අඩුයිනේ. වෙන තරම් ආපුහම එහෙ දුවනවා මෙහෙ දුවනවා නිචි නෑ. අරයගේ ඒවා මෙයාගේ ඒවා වැරදිච්ච. බැනුම් ඉවරයක් නෑ. මට මෙහෙම කිව්වා අර එහෙම කිව්වා. දැන් බලනකොට කම්පා අඩුයි නාඩි වැටීම අඩු වෙලා. ප්‍රමාණීට ඉක්මවා තිබිච්ච උණ බැහැලා. හත් වෙන්නේ නෑ දැන්. හත් වීමත් අඩු වෙලා උණත් අඩුයි. බලනවා පරීක්ෂණයක් කරලා රෝගියා පරීක්ෂා කරලා බැලුවා. දැන් හරි. මොකද වෙන්නේ? දැන් දෙවෙනි බේස් හීටුව දෙන්න සූසුයි. අන්න දේශකයන් වහන්සේ දෙනවා දෙවෙනි බේස් හීටුව. මොකද්ද? එහෙනම් දැන් ඉතින් අංජලි කර්ණීය බේස් හීටුව බොන්න. ඒක විග්‍රහ කරලා දෙන්න, තේරුම් කරලා දෙන්න. ඒකටපත් වෙන්න. ඉදිරියට සුව කරගන්න. මෙන්න මේ බේස් හීටුව අපි දැන් ඊළඟට බලන්න ඕනේ. ඇඳිලි බැඳ නමස්කාර කිරීම අංජලි කරණීයයි කියලා ඉතින් අපිට කියා දීලා තියෙනවා. කොච්චරයි තියෙන්නේ? මේ සීටුවේ ෆොටෝ කොපියක් නම් හම්බෙලා තියෙනවා. හැබැයි වෙන පැතල හරලා දුන්න ෆොටෝ කොපිය මිසක් ඒකත් වැටෙයිද? අංජලි කරණීය කියන්නේ මොකක්ද අහපුවාම ඉතින් ඇඳිලි බැඳ නමස්කාර කරනවා කියන. අපිට විග්‍රහ කරගන්න අභ්‍යන්තරීදී විතර හරේ ගන්න බැරි වුණා. එහෙනම් දැන් අපි හරය හොයන්න ඕනේ. මොකක්ද මේ අංජලි කරණීය කිව්වේ? ඒකේ තේරුම මොකක්ද? මේ ලෝකයේ පුද්ගලයෝ ඉන්නේ කොතනද? අංගුලි කරණීය වෙලා ඉන්නේ. අංජලි කරණීය වෙන්න ඕනේ. මොකද්ද අංජලි කරණීය කියන්නේ? මොකද්ද අංගුලි කරණීය කියන්නේ? අංගුලි කියන්නේ අපේ ඇඟිලියටත් අඟුලි කිය. මේ අත්වල අගට අඩු 10ක් දික් වෙලා තියෙනවා. දස අඟුලි හෙවත් දස ඇඟිලි කියලා අපි ඒවට කියන. ඇයි මේවට අඟුලි කියන්නේ? අංග ගුලි කරගන්න නිසා අඟුලි කියන. අංග ගුලි කරගන්නේ අඟුලි. මේ නිරුක්ති දකින්න ඕනේ දහම් තෝරා ගන්න. අපි මේ ඇඟිලි 10ට අඟුලි 10ක් කිව්වේ. අංග ගුලි කරගන්නවා 10ක්. 10ක් අංග ගුලි කරගන්න ලක්ෂණයෙන් අඟුලි 10ක් අපිට හම්බ වුණා. අංග හොයන්නේ ඉතලා අංග කියන්නේ මොනවද කියලා හොයාගෙන ඉන්න ඕනේ. යම් තැනක අංග ඇවිනවා නම් අංග ලක්ෂණේ එතන දැක්ක හැකියි. අංග වලින් මොකද්ද කරන්නේ? අංග තියෙන සතේ අංගක් යම් තැනක ගානවා නම් හරි ආස්වාදයක් එහෙම එයිද? කැක්කුමක් වේදනාවක් එයිද රිදෙයිද? තැල්මක් හටගනී. අඟක් යම් තැනක ගෑවුනොත් කැක්කුමක් වේදනාවක් තැල්මක් පොඩිවීමක් විසක් සුවයක් නම් හම්බ වෙන්නේ නැහැ. අන්න අඟ ගෑවෙන යම් ස්වභාවයක් ඇද්ද? ඔය ස්වභාවයට කියනවා අඟ කියලා. ඔන්න බඳු. ගෑවුනහම තැලෙන, පොඩි වෙන, රිදෙන, අවඩක් වෙන. කාරණා 10ක් තියෙනවා. මොනවද මේ කාරණා 10? ප්‍රාණඝාතයේ, සත්ව හිංසාව යමෙක් කරනවා නම්, හිත ඝාතනය කරනවා නම්, කය ඝාතනය කරනවා නම්, වචනේ ඝාතනය කරනවා නම්, චරිත ඝාතනය කරනවා නම්, මෙන්න මේ කරපු දැන හිදෙනවා, පොඩි වෙනවා, නරකක් වෙනවා මිසක් හොඳක් වෙන්නේ නැහැ. මෙන්න පළවෙනි ගෑවින අංගය. ඔන්න අංගය. අංගය ඇවුනා. හිතෙන දෙයක්, කැලෙන දෙයක් උදා වුණා. එයා මෙන්න මේකට කියනවා ප්‍රාණඝාතයේ අංගයක්. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුත් මේ ලෝක සත්‍යාවේ ප්‍රාණඝාතයේ නැමැති අංගේ ගුලි කරගෙන. ඔන්න අඟුලිය. යම් කෙනෙක් අනුන් සතු දේ හොරෙන්, බලෙන්, මංකොල්ලෙන් ගන්නවා නම්, කඩාවිල දානවා නම්, විනාශ කරනවා නම්, අනුන්ට හිතෙනවා, කැලෙනවා, පොඩි වෙනවා, අවඩක් වෙනවා. අන්න අදත් ආදානේ තවත් අංගයක්. ඕකත් මේ සසර ගමන් කරන සත්වයා ගුලි කරගෙන යන්නේ. ඕන තවත් අඟුලියක්. ඒ වගේම සුරා, සූදු, දුරාචාර ආදී දුස්චරිතයක් කරනවා නම් ලෝකයට හිදෙනවා, කැලෙනවා, පොඩි වෙනවා, අවඩක් වෙනවා. ඔන්න ඔය කියන සුරා, සූදු, දුරාචාර සහිත කාම මිත්‍යාචාර සහගත වන්නා වූ අංගයක් ගුලි කරගෙන යනවා. ලෝක සත්‍යය සසර සැරිසරන හැටි. බොරුවෙන් අනුන් රවට්ටනවා. අභූත චෝදනා නගනවා. අනුන්ට අවැඩ කරනවා. අධර්මයක් ධර්මයේ කියලා කියා දෙනවා. ධර්මයක් අධර්මයේ කියලා කියා දෙනවා. මොකද්ද හිත වෙන්නේ? කැලෙනවා, පොඩි වෙනවා, හිදෙනවා, අවලක් වෙනවා. අන්න හතරවෙනිට මුසාවාදී නැමැති අංගය ගුලි කරගෙන. ආතව අඟුලිය. ප්‍රියභාවයේ ශුන්‍ය කර දමනවා. සමගිය විදහරිනවා. අවඩක්, අසාධාරණයක්, දුකක්, කරදරයක් ලෝකෙට සිද්ධ වෙනවා. ප්‍රියභාවයේ ශුන්‍ය කරන අංගයක් ගුලි කරගන්නවා. පිසුනා වාචා. සැඩබවට පත් කරනවා, වෛර ක්‍රෝධ ඇති කරනවා, එකිනෙකා බිඳවනවා. දැවෙන දැවෙන්න සලස්සනවා. සත්වයාට තැලෙනවා, පොඩි වෙනවා, හිදෙනවා, අවඩක් වෙනවා. අරුසා වාචා නැවති අංගයක් ගුලි කරගෙන. තව අඟුලියක්. ඒ වගේම ප්‍රලාප දොඩොමින් ලෝකයා මුලාවට පත් කරමින් හවට්ටනවා. මේ අනාථ ලෝකේ තව තවත් මුලාවට පත් කරලා සැරිසරන්න හදවලා දෙනවා. තවත් අංගයක් ගුලි කළා. හිදෙනවා, පොඩිනවා, වේදනා දෙනවා මිසක් සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ. එහෙනම් සම්පප්පලාප අංගයක් ගුලි කරලා දුන්නා. අනුන්ට සම්පත් නොවේවා මට වේවා. ඊරිසියාවෙන්, ක්‍රෝධයෙන් දැවිදැවි දැවිදැවි අනුන්ගේ සම්පත්තිය කඩාගන්න බලනවා. අයුක්තිය යුක්තිය කියලා හඟවලා කවට්ටමින් මුලා කරමින් තමාගේ මඩිය රූප කරගන්න බලනවා. ලෝභයේ තව අංගයක් ගුලි කරගත්තා. තවංගුලියා දෙවි දෙවි තැවි තැවි ලෝකයාට අවැඩ කරනවා. තවංගියා ගුලි කරගත් අද්වේෂේ මුලාවටපත් වෙලා මේ ලෝකෙ මිසක් වෙන ලෝකයක් නැහැ කියලා හිතන් මිත්‍යා දෘෂ්ටියට බහිනවා. තවත් අංගයක් අංග 10ක් මෙසේ ගුලි කරගෙන ලෝක සත්‍යය සැරිසරන නිසා ওই 10 ගුලි කරගන්න නිතර පාවිච්චි කරන අනු 10ක් අපේ තියෙනවා අතේ. ප්‍රාණඝාතයක් කරන්න ඕන වුණාම ওই 10ෙන් ගුලි කළා තමයි ආයුධය අතර ගන්නෙ. අත මිටමලවාගෙන ගුලි කරගෙන තමයි අයින්ද යන්නේ. ඇඟිලි තද කරගෙන මිටමලවාගෙන තමයි අවැඩ කරන්න යන්නේ. අන්නේ ගති ලක්ෂණ නිසා මේ අනු 10ටත් අඟුලි 10ක් කිව්වා. හොරකම් කරන්න මේ ඇඟිලි මිටමලවලා තමයි ගන්නෙ. සුරා සූදු දුරාචාර සඳහා නිතර පාවිච්චි කරන්නේ අඟුලි. බොරුවට කේලමට පරසෙයිට පලාපීට කටේ වචනේ කියනකොට ක්‍රියාත්මක වෙනවා මේ ඇඟිලි ටික අඟුලි. ලෝභකම් කරන්න තරහකම් කරන්න මෝඩකම් කරන්නත් මිට මෙලෙවෙන්නේ ඇඟිලි. එන අඟුලි. මෙන අංග ගුලි කරගෙන යන මේ ගමන තුල අපිට වැඩක් කරන්න තියෙනවා දැන්. මොකද්ද? ඔය අංග දිය කර හරින්ද ජලි කර හරින්ද? ඔන්න ඔය අංග ටික ජලි කර දැම්මහම එහෙනම් දිය කර දැම්මහම එකෙන් එකට වංක වෙලා ඇකිලිලා වකුටු වෙලා කිවිච්චාට මොකද වෙන්නේ? එකෙන් එක දිගහැරෙනවා. එහෙනම් මේ ලක්ෂණීන් රූප ලක්ෂණය ඇඟිලි වලින් පෙන්නනවා. මානසික ලක්ෂණය අභ්‍යන්තරයෙන් සුද්ධ කරන්න කරන්න වකුටු වෙච්ච ඇඟිලි දිගහැරෙනවා රූප ලක්ෂණය. මොකද වෙන්නේ? ප්‍රාණඝාතයේ අත්හැරියා වංකයි. හොරමරවත් වංචා අත්හැරියා වංකයි. වංකනේ ඇද දිගහැරියා. සුරාසු දුරාචාරණේ අවංකයි දිගහැරුණා. බුරු නෑ කේරන්නේ නෑ පරිසු වතන්නේ නෑ පලාප නෑ අවංකයි දිගහැරුණා. ලෝභ නෑ තරහ නෑ මෝඩ නෑ අවංකයි ඍජුභාවීටපත් වුණා. මොකද සිද්ධ වුණේ? අන්න අවංක වෙනකොට මොකද වුණේ? අංග දිය කර හැරියා. අනුන්ට හිදෝන විහෙද කරවන පාපතර දස ආකාරය දිය කර හැරපුවාම කියනවා අංග දිය කර හැරපු තත්ත්වයටපත් වුණාම අංජලි කරණීය වුණා. මෙන්න උතුම් ගුණය. එනයි යම් කෙනෙක් අංජලි කරණීය ගුණයට ඇතුළත් වෙන අමිතකෝකට වැඳ වැඳයි ඉලා හරියන්නේ නැහැ. යම්තා ප්‍රාණඝාත කළා නම් සත්ව හිංසා කළා නම් මින්මතු අත්තරිනවා. කොරමැට වංචා සුරාසූ දුරාචාර කළා නම් මින්මතු අත්තරිනවා. බොරුවෙන් හැවැට්ටුවා නම් කේලමෙන් බෙදුවා නම් පරස වචනේ සැඩබවට පත් කළා නම් ප්‍රලාපයෙන් ලෝකයා මුලා කරා නම් ඔක්කොම අත්තරිනවා. කරන්නේ නැහැ ඊට පස්සේ. ලෝභකම් කළා නම් තරහෙන් හිටියා නම් මෝඩකම් කළා නම් ඔක්කොම අත්තරිනවා. ඔව්වත් එක්කලා මගේ සම්බන්ධයක් නැහැ. මම ආර්ය මාර්ගය තුල ಗುಣ විවි යන කෙනෙක්. එහෙනම් මං යන්නේ මොකටද? දෙවැනි ගුණය සම්පූර්ණ කරගන්න ඇතුළත යන්නයි. ගුණයට ඇතුළත් වෙන්නයි. මෙන්න මේ ටික කරගත්තේ නැති තාක් කල් මං දෙවැනි ගුණේ නැහැ. එහෙනම් මට ಗುಣ වෙලා නැහැ නේ. ಗುಣ වුණ බව දැනගන්නේ කොහොමද? ওই ටික අත්හැරනට පස්සේ පෙර මගේ හිත ප්‍රාණඝාතයට නැමෙනවා සත්ත්ව හිංසාවට නැමෙනවා දැන් නැමෙන්නේ නැහැ නේ. ආයෙනම් ಗುಣ වෙලා. පෙර අනුසතු දෙයක් දැක්කහම හොරමර වංචාවෙන් ගන්න හිතෙනවා දැන් හිතෙන්නේ නැහනේ. එහෙනම් ಗುಣ වෙලා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. පෙර සුරාවට සූදුවර දුරාචාරයට මගේ මානසිකත්වයේ කායිකත්වයේ නැමී හිටිනවා දැන් හිටින්නේ නැහනේ. එහෙනම් ಗುಣ වෙලා. බොරුවෙන් රවට්ටන්ට කේලමෙන් බිඳවන්ට පසුයෙන් ප්‍රලාපින්ට පත් කරන්න ඒ වාගේම පරිසවයෙන් සැලබවට පත් කරන්න ප්‍රලාපයෙන් මුලා කරන්න පෙර මගේ මනස නැමිනවා. හිත කය වචනේ ඒ සඳහා ක්‍රියාත්මක කළා දැන් එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් ಗುಣ වෙලා. පෙර මට ලෝභ හිතක් එනවා තරහ හිතක් එනවා මිසවිතුරු ගතිය එනවා දැන් ඒවා ඉන්නේ නැහැ. එහෙනම් වැඩේ හරි. අන්න ಗುಣ වෙලා. එහෙනම් අංජලි කරණීය ගුණේ මා තුල තියෙනවා. අන්න මං ගුණේට ඇතුළත් වෙලා. මෙන්න මෙතෙන්ද තමා ප්‍රායෝගිකව එන්න ඕනේ. මේක කාටවත් කරලා දෙන්න බෑ. මේක තමයි අත්ත දීපා විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා කියන. අන්න ಗುಣ වෙන්නේ නැහැ. ආගත දේ තමා පිළිපැදලා උතෙන්ට ආවොත් තමන්ට ಗುಣ වෙන්න පුළුවන්. අන්න එතෙන්ද ಗುಣ වුණොත් නිවන් දකින මාර්ගයේ විදි හතරක් ಗುಣපද තුලින් පල්ලෙහා පදේ ඉඳලා දෙවෙනි පියවරට ආවා. දෙවෙනි පියවර සම්පූර්ණයි. තව පාරක් කරන්න දෙයක් ඒක නෑ. එහෙනම් දැන් කොතෙන්ද ආවේ? ಗುಣ දෙකක් දැන් තියෙන බව තමාගේ හිත දන්නවා. තමාට කාගෙන්වත් අහන්න දෙයක් නෑ සැක නෑ. මම අනුත්තර පුණ්‍යක්කිත කියන ගුණයට ආවා. අංජලි කරණීය කියන ගුණේ මාදළු දැන් තියෙනවා. දැන් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ධර්මයේ තුලින් විමර්ශනය කරලා තමා දහම් දැනුමත් බවින් තමා ඉන්න තැන දැනගත්තා. මෙන්න මෙතෙන්ට ආවොත් තමා දිනුම කරා යනවා, ගුණේ කරා යනවා කියලා තමන්ටම හිතාගන්න පුළුවන්. ඔතෙන්ට ආවෙ නැත්නම් කාගෙන්වත් අහලා බොරුවට පෙන්නලා ලෝකෙට බොරු කියලා මම මෙහෙමයි කියලා සිවුරක් දරලා හෝ සුදු වතක් දරලා හෝ මොන જાතියින් හරි කමන්නේ ශ්‍රමණ ලක්ෂණයකින් පෙන්නේ පිට ලක්ෂණයක් පෙන්නලා හරි කමන්නේ යම් කෙනෙක් එහෙම ඉන්නවා නම් වැඩේ හරියන්නේ නැහැ. කවුරු හරි හවට්ටන්න බෑ. තමන්ට හැවටෙනවා. අනුන් කොච්චර හවට්ටන්න හැදුවත් තමන් හරිනම් තමන් හැවටිලා නැහැ. තමන්ට ගුණ තියෙනවා. එදා අනුන්ගෙන් ඉල්ලගන්න එකක් නෙමෙයි ගුණේ. අනුන්ගේ කටින් කියවගන්න එකක් නෙමෙයි ගුණේ. කවුරු මොනවා කිව්වා කමන්නේ. තමාතුයි නැగిලාව නම් තමාගේ හිත දන්නවා. කාටවත් දසමාර සීනාව විදිහින් කෑ ගැහුවා. කොච්චර නිග්‍රහ කළා. මාතුල තියෙන මේ ගුණේ මට පේනවා මම මේ ගුණේ දැවිල්ලනේ. කවුරු මේකින් අහ කරන්නේ කෙනෙක්. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුල යම් ගුණයකට පත් වුණා නම් ඔය ගුණයෙන් කලාහෙරන්න දසමාර සීනාවන්ට බෑ. ලෝකයේ කිසිම බලවේගයකට මොන જાති අපහාස කරලවත් ඔවුන් මැරුවත් ඒ ගුණේ නැති කරන්න බෑ. ඔන්නම් මට තමයි. ගුණවතෙක් මලොක් දුගතියට යන්නේ නැහැ. මා කෙරෙහි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කෙනෙක් අපහාගත වෙන්නේ නැහැ කියන්නේ ඕකයි. මා කිව්වේ කවුද? ඔය සූවිසි ගුණියම තමයි මා. සූවිසි ගුණයයි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් පිහිටන්නේ. ඒ තමයි බුද්ධ. සූවිසි ගුණියෙන් පූර්ණව උතන බුද්ධ. අන්න බුද්ධත්වය කරා මේ යන්නේ. බුදු ගුණියෙන් ඇතුළු වෙන්නේ. යන ආකාරය කොහොමයි? එහෙනම් දැන් අපි ගුණ දෙකකට ආවා. දැන් මොකද වෙන්නේ? අංජලි කර්ණීය ගුණේ දෙනකොට ආහුනේය පාහුනේය දක්ෂිනේය ගුණේට දැන් අපි ඇතුළත් වෙන්න ඕනේ. දක්ෂිනේය කියන ගුණේට අපි යන්න ඕනේ. දැන් මොකද්ද ඊළඟට තියෙන්නේ? දැන් අපි සුදුසුකම් ලැබලා තියෙනවා ඒ වැදගත් දෙයකට. මේ ආර්ය මාර්ගය තුල අපිට දැන් වැදගත් හරියක් කරන්න අපේ චරිතය හැඩගැහෙන්න ඕනේ. අපිට කණ්ඩ ආහාරයක් දැහැමින් ලැබෙන්න ඕනේ. දැහැමින් ඉන්න තැනක්, දෙදෙන බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් කියන මේ සිව්පසයක් අපිට අවශ්‍යයි. ඔය කියන සිව්පසයකින් යුත් වෙන්න ඕනේ දැන් අපේ ඉතිරි වැඩ ටිකට දැහැමින් සාමයෙන් ලැබිච්ච දෙයක් වෙන්න ඕනේ. අයිතුකම් අසාධාරණයක් කර කර දැන් මින් එහාට යන්න බෑ. ඒකට ඉඩක් නෑ මානසිකත්වයේ තුල, කායිකත්වයේ තුල. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දක්ෂිනේය කියන තැනට වැටෙන්න ඕනේ. දක්ෂිනේය මොනවාද? අපේ තියෙන හදවතේ තියෙන, හිතේ තියෙන වැදුණු කුණු කහට ඉවත් කරගන්න සුදුසු අවස්ථාව දැන් ක්‍රමක්‍රමයෙන් නැగి නැగి එනවා. උපක්ලේශ දුරු කරන අවස්ථාව. එහෙනම් අපේ ජීවනෝපාය සඳහා යම්කිසි කටයුත්තක් අපි කර කර හිටියනම් සතර හේතුත් අපිට බලපාන කරලාද පාපයන්ට විපාක වශයෙන් අපිට සමහරලාට කන්න ආහාරයක් හරියට නැති වෙන්න පුළුවන්. ඉන්න තැනක් හරියට නැති වෙන්න පුළුවන්. ලෙඩ බෙහෙතක් ඉන්න වස්ත්‍රයක් හරියට ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? අපිට ඒව දැහැමින් සාමයේ ලැබෙන මඟක් තියෙන්න ඕනේ. අද මේ මාර්ගයේ මේ ආකාරයෙන් සුද්ධ කරගෙන ඉන්න නම් නිකම් පුළුවන් එකක් නැහැ. අප්‍රමාණ සංසාරයේ ගමනේදී අති දුර්ලභ ලෝක පහළ වෙන සම්මා සම්බුද්ධ ශාසනයන්හිදී නොඑක ආකාරයෙන් සිව්පස වලින් අපපත්තාන කරලා එබඳවන්නා උතුම් පිරිසවලට ලැබූ පුණ්‍ය ශක්තිය අපේ යටපත් වෙලා තියෙනවා. අවශ්‍ය පරිසරය සකස් වෙන්න ඕනේ. ඒව ඇදලා ඉන්න, මේ පුණ්‍ය ශක්තිය ඇදලා ඉන්න, මේ කුසල ශක්තිය ඇදලා ඉන්න. නිකන් ඇදින්නේ නැහැ. අපේ ගබඩාවල මේ ශක්ති විශේෂ කොච්චර තැන්පත් වෙලා තිබුණත් ඒවා ඇදලා ඉන්නේ නැති නිසා අන්නේව ඇදලා ගන්න නම් අවශ්‍ය පසුතලයේ අපි හදා ගන්න ඕනේ. මෙන්න මේ පසුතලයේ හදපුහම මොකද වෙන්නේ? සමනන්තර ප්‍රත්‍ය කියන එක අපි ළඟ නැගිලා අනන්තර ප්‍රත්‍ය වශයෙන් ගැබ් වෙලා තිබිච්ච අර පින් කඳ ඇදලා ඉදලා සම්බන්ධ වෙනවා. එහෙනම් එදාට අපිට කණ්ඩ ආහාරයක් වෙන්ද හරියට ලැබුණේ නැත්නම් දැන් දැහැමින් ලබන්න මඟ පෑදිනවා. ඉන්න තැනක් ලැබුණේ නැත්නම් හරියට දැහැමින් ඉන්න තැනක් ලැබෙනවා. දෙත්‍ර බෙහෙතක් ලැබෙනවා, ඉන්ට වස්ත්‍රයක් ලැබෙනවා. දැහැමින් සාමයෙන් උපයා ගන්නට සසර කරන ලද පුණ්‍ය ශක්තිය ඇදිලා විදිහ ක්‍රියාත්මක වෙලා දැන් කරන ලද ශක්තිය සමග සම්බන්ධ වෙලා අපිට පහසු වැඩ පිළිලා සකස් වෙලා එනවා. එහෙනම් මෙන්න මේ දකින්නේ යදින් ඇති කරගන්න මොකද කරන්න ඕනේ? ඒ යම් කිසි ආකාරයෙන් ඒ ආර්ය උත්තමයන්ට සිව්පසයෙන් අපපස්ථාන කිරීම ආරම්භ කරනවා. අන්න අපපස්ථාන කිරීමෙන් ලැබෙනා වූ පුණ්‍ය ඵලයේ කුසල ඵලයේ සමග සසර කරන ලද පින් ඇදලා ඇවිදින්න. මේ පුණ්‍ය ශක්තිය සමග එක් වෙලා හිටන් අපිට කරදරයක් නැතුව සිව්පසයේකින් යැපෙන මාර්ගයක් හැදෙනවා. සකස් වෙන පටන් ගන්න. අන්න මාර්ගය සකස් වෙලායි නැහැ. උපාසක උපාසිකාවන්ට මොකද කරන්නේ? දූ දරුවෝ හරි කියන අම්මේ තාත්තේ ආච්චි ආතේ අපි කන්න බොන්න දෙන්නා. ඔයගොල්ලෝ බණ භාවනාවක් කරගන්න. අපි ඉන්න තැනක් දෙන්නා හදලා ඔවට දඟලන්න ඕනේ නැහැ. ඒක ගැන කරදර වෙන්න එපා. ඔයගොල්ලන්ගේ වැඩ කරගන්න. අපි පහසුකම් සලසන්න. හැබැයි මේ වචන ඉස්සෙල්ලාවේ නැහැ. සසර තිබිච්ච පින් ඇදලා එනකොට සිව්පසයෙන් උපස්ථානෙට නෑදෑයෝ හරි දූ දරුවෝ හරි මුණුපුරෝ මිනිවිඩියෝ හරි අරවා සකස් කරලා දෙන්න පටන් ගන්නවා. ගිහි වතක ඉන්නවනේ කැවිලි උත්තමයන්ට නම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කලබල කරදර වෙන්න ඕනේ නැින්ද පාත යන්න ඕනේ අපි ගියන් දෙන්න ළඟට ආහාරය හම්බෙනවා. ඔබ වහන්සේට කිසිම දෙයකින් හොයන්න යන්න ඕනේ නැහැ ජීවර. ඔබ වහන්සේට අසනීපයක් නොත් බේත් කරන්න අවශ්‍ය පහසුකම් අපි සලසනවා. ඔබ වහන්සේ ඉන්න දැන් අපි හදලා දෙනවා. ඔබ වහන්සේ තනසිල්ලී මාර්ගය පූර්ණ කරගන්න අපි උදව් කරනවා කියලා අන්න පින්ඵල සමග සම්බන්ධ වෙනකොට දායකකාරකාදී පින්නතුන්ට හිතෙනවා මේවා අපි කරලා දෙන්න ඕනේ. ඔන්න වාසනාවක් පහල කරලා දෙන ක්‍රමයක්. මෙන්න මේ කියන වාසනාව වෙනවා තමන් විසින් කරනකොට පූජකෝ ලබතේ පූජා වන්දකෝ පටිවන්දන. උදැනකොට පිදුල් ලැබෙනවා වඳිනකොට වැඳුල් ලැබෙනවා. එහෙනම් සිව්පසයෙන් අපපස්ථාන කරනකොට කාර්ද සාසන සිව්පිරිස් වලට අපපස්ථාන කරනකොට තමන්ටත් ලැබෙනවා එබඳු වාසනාවක් සිව්පසයෙන් ආධාර උපකාර ලබන්න. බාධකයක් දුරු වෙලා ගියා. හරි වැඩේ මං කන්නේ කොහොමද රස්සාව නැති වුණොත්? අසාධාරණී කියලා ඉන්න පුළුවන්ද රස්සාව නැත්නම් කන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒක නැහැ. මං අදින්නේ කොහොමද? මට සල්ලි නැහැ. කීයක්වත් ගන්න කවුද දෙන්නේ? එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් ඒක නැහැ. ලෙඩක් හැදුනහම බේතා ගන්නවා කීයක් හරි තියෙන්න බෑ. දැන් මම මොකද කරන්නේ? හම්බ කරගන්න නැතුව ඒ ප්‍රශ්නේ නැහැ කොහොම විසඳිලා. එහෙනම් ඉන්න තැනක් ගැන මොනවද කරන්න දෙයක් නැහැ කියලා විසඳිලා. ඔය ප්‍රශ්න ටික එනකොට තමන්ට නිදහස් භාවී වෙනවා. කිසි කරදරයක් නැතුව යහපත් ආකාරයෙන් සැනසිල්ලේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? අන්නේ කාරණේ යථාර්ථයේ දැනගෙන ඇයි ආනිසංසය දැනගෙන කණ්ඩ ආහාරයේ ඉඳ දැන ලෙත්‍ර බේත ඉඳ වස්ත්‍රයේ කියන නැත්නම් චීවර පිණ්ඩපාත සේනාසන ගිරානප්පත කියන සිව්පසෙන් ගිහිලා හිටන් ඒ සුසු පින්නතුන් උත්තමයන්ට අපපස්ථාන කරලා හිටන් ලෝකේ අල්ලගන්න නෙමෙයි මේ නිරුත්තර වන්නා වූ උත්තරීතර වන්නා වූ අරිහත්ත්වය මම ප්‍රාර්ථනා කරමින් මෙන්නම් බලාපොරොත්තු වෙමින් ඒ සඳහා මට මග පෑදේවා කියන අදිත්‍යානින් නිත්තෝ ඒ පින් දහම් කරනකොට තමන්ට નિરાයාසයෙන් ওই උත්තරම අවස්ථාව ලැබිලෙන අප්‍රමාණ පින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මගෙන් කිසි විලාවක ඒව අලුපාලුවා කියලා නැහැ. සිව්පසින් කරන්නා වූ අපපස්ථානිය මම අවංක හිතින් කරනවා උත්තමයන් වහන්සේලාගේ ගුණයට ගරු කරලා. උන්වහන්සේලාට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මගේ උදව් උපකාරය මට කරන්න පුළුවන් හරිය මම මෙසේ කරනවා. මටත් ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වගපෑදීවා මේ උදව්ව මටත් උදව්වක් වේවා. මේ අදහසින් පැතුමෙන් යුත් වෙලා අන්නේ විදියට සිව්පසයෙන් අපපස්ථාන කරන්න පටන් ගත්තහම තමන් ලක්ෂිනෙය කියන ගුණයට ඇතුළත් වුණා වෙනවා. අවංකව නම් ඒ ටික කලි ඔය ගුණයට ඇතුළත් වුණ සත්‍යෙටපත් වෙනවා. දැන් දී අමාරු හරිය පෑන්න. දැන් මොකද වෙන්නේ? දැන් තමයි වැදගත්යක් හම්බ වෙන්නේ. යාදක නොරතරත සමග පෑහීමක් නැත. දෙක පෑහෙන්නේ නැහැ. දෙවිදිහෙ පිහිටියෝ. හැබැයි දැන් මොකද වෙන්නේ? සකස් වෙලා ඇවිදිලා තියෙනවා සමානත්වයේ පෑහෙන සුසු සත්‍යෙට. න්‍යාය මොකද්ද? පෑහෙන න්‍යාය කවුරු සමගද? මේ ශාසනයේ ආර්යයන් සමග පෑහෙන සුසු අවස්ථාවට ඇවිදිලා යම් ආර්ය ගුණ ඇතෙක් වේද එබඳු ගුණයට අනුකූල සමාන ගුණේ කරා කිට්ටු කරන්නා වූ යම් උපාසක උපාසිකාව වැටනම් කොච්චර හොඳ සීලවන්තයි ගුණවන්තයි යහපත් සුචරිතයි සාසන මාර්ගයට ගන්ට පදනයා කියා දෙන්න සාසන දහමට සුදුසුයි කියා තෝරා ගන්නට අපිට කල්යාණ මිත්‍රත්වයට සම්බන්ධ කරන්න සුදුසුයි කියා හිතා ගන්නට මෙන්න මේ තැත්තා මේ තැත්තී සුදුසුයි කියලා හිතන් ආර්යෝ නිගමනය කළා පාහ ගන්න දෙනක් දකින්න ආර්ය සමග පෑහිනවා. අන්න ඊට පස්සේ මොකද මේ විශාල වාසනාවක් ආවා කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය දෙයට වැස්සා පාහුණීය වුණා. පාහුණීය කියන්නේ මොකද්ද? සෑහෙන න්‍යායට පත් වුණා. දැන් නම් නියම උපාසකී නියම උපාසිකාවක් කියලා අපිට පිළිගන්න පුළුවන් දකින්න පුළුවන් කියලා. වේදයක් නැතුව එකිනෙකට පෑහෙන ගුණ ලක්ෂණයට වික්ෂු වික්ෂිනී උපාසක උපාසිකා කියනවා මේ සිව්පිරිසේ සමගින් එක බැඳීමේ ස්වභාවයට පත් වුණා. එහෙනම් ඒ උපාසකයාගේ පාතිකාව වික්ෂු වික්ෂිනී කියනවා වයි සමග එක් වෙන්න හොඳයි. ලං වෙන්න හොඳයි. අප උපස්ථානීට හොඳයි. එහෙනම් කතා බහ කරගන්න අවශ්‍ය දේ කරගන්න ගැළපෙනවා දැන් තමයි එකිනෙකට පෑහීමක් තියෙන පෑහිලා ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ සම්පත්තිය ලැබෙනවා. අන්නේ එතෙන්ද තමන්පත් වුණා නම් කියනවා පාහුනේය ගුණේට තමන් ඇතුළත් වෙලා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ දැන් පන්නන්නේ නැහැ. මොකෙන්ද පන්නන්නේ? ඔබ මෙතෙන්ට ඇවිල්ලා හිටගාද මෙහෙම කතා කරගෙන ගිහිල්ලා මොකක්ද අතන ගිහිල්ලා කියන්නේ? අනික අපි දෝනෝ දුචරිතකම් කරනෝ. සුදනාවාගේ මෙතෙන්ට ඇවිල්ලා අපි ඒකත් හාවෙන් දෙනවා. හරියන්නේ? ඵලයක් ඵලයක්. උගල හාවෙන්න සුදු අය නෙමෙයි. උගලගේ කියන ගැති හිරිත් නැහැ කියලා. පාහුනේය ගුණේට ගන්න වෙයි නම් පන්නා දාන්න. එහෙමයි වහුකුත් නැහැ. අඩුපාඩුවක් තියෙනවා සුද්ධ කරගන්න. මහ අඩුපාඩු දැන් කොහොමත් නැහැනේ. ඔබ හොඳයි. අන්න පෑහිලා. ආර්යෝ ගුණ කියනවා නම් යම් පාසකෙකගේ උපාසිකාවකගේ පෑහෙන්න හේතු තිබිච්ච නිසා ගුණ කියනවා. හැබැයි වනතරකමල පෑහිලා නම් ගුණ කියන්නේ නැහැ. ඒක අසත්පුරුෂයෝ මිස එතන ආර්යත්වය පලාතකවත් නැහැ. එහෙමත් ඒවා බොහෝ කොට ලෝකේ දිනනවා. සමහර ස්වාමීන් වහන්සේලාට වේවා. උපාසක උපාසිකාව වේවා. සිල් සමාදන් වෙන්නත් එන්නේ. ලෝකයාට පේනවා සිල් ගණ්ඩාවා කියලා. ජෝඩුවට කොහේ හරි තනියෙන් දෙන්න ඇකලා යන්න ඕනකමක් තියෙනවා කොහේ කොහේ හරි දෙන්නෙකුට. ජෝඩු ගහලා යන්න ක්‍රමයක් නැති නිසා අනිකෙක් ගෑන් වල ගියත් රෙට් අවුත් වලට එහෙම ගියෝ බයින හින්දා. හොඳම ලේසි වැඩි සිල් සමාදන් ඉන්දියා කෝ දෙන්න ඇකලා. ඒතර අපි දෙන්නට කතා කරලා එකට යන්න පුළුවන් එකට එන්න පුළුවන්. ඔහොම අභ්‍යන්තරිය පුත් තියාගෙන සමහර අය සිල් ගන්නේ. මේ තව ක්‍රමයක්. මොනවා කියලා හරි කමක් නැහැ. හාමුදුරුවන්ගේ ලස්සට රින්ගා ගත්තා. හරිම හොඳයි. කවුරුවත් දන්නේ නැහැ ඔක. හාමුදුරුව මං ගැන කියනවා අනිකයි කොහොමද? මගේ தත්ත්වය ගැන අනිකයි සාමුදුරුව පිළිගන්නවා පේනවා. හාමුදුරුවෝ ඉන්නේ ඕක හේම ලකමන්නේ මන් දෙනවා. යන්න පුළුවන්. ওই જાතියෙම පාහුණෙය නෙමෙයි. අපාගත වීමට හේතු වෙන මහා පාප කර්ම. විනාශයටම හේතු වෙනවා. සාසනයේ කවදාවත් මුණ ගැහෙන්නේ නැති වෙන පාප කර්ම වෙනවා. භයානක නිසා හොඳවට පරිස්සම් වෙන්න ඕන. අංශු මාත්‍රයක්වත් හිතවිලි කිලිටු කරගන්න හොඳ නැහැ. අවංක උපාසකෙක් වෙන්න ඕනේ, අවංක උපාසිකාවක් වෙන්න ඕනේ, අවංක බිස්සුවක් වෙන්න ඕනේ, අවංක බිස්සුණියක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි නියම පාහුණීය ගුණය ඇති වෙන්නේ. දැන් මොකද වෙන්නේ? වැදගත් කාරණා ටික එකතු වෙලා ඉවරයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. දැන් මොකද වෙන්නේ? දැන් තමයි හරියට ඇහෙන්නේ. මෙච්චර කල් ඇහුණට ගලපිට කැඳවක් කළා වගේ. ඒකණින් ගත්තා මේකණින් ගියා මොකද? පිළිචන්නේ නීවරණයන්ගේ වැහිලා හිටපු නිසා. ඔතෙන්ට එනකොට නීවරණ යටපත් වෙලා දැන් මොකද වෙන්නේ? දැන් තමයි දහම අහුවෙන්නේ. දහම කියනකොට දහම හිතේ හදා හිටින්නේ දැන්. අහුවෙන න්‍යාය දැන් අම්බේලා. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන තිලක්ෂණ ගැන විස්තර කරනකොට දැන් හොඳට තේරෙනවා අනේ මේ ලෝකේ කියන්නේ මේක නේද? සසල ගමන කියන්නේ මෙහිම අනාතයක් නේද? හරයක් නැති ඒවන්නේද මේ ලෝකෙ පිටලා තියෙන මේ හිත බැඳගෙන තියෙන්නේ. අන්න ඇත්ත අහුවෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ගුණයටපත් වෙනවා දැන්. අර ආර්යයන්ගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න ඇවිදලා තිනවා. අහුවෙන තැනට සූසියෙක් වෙලා. බණ කිව්වොත් දැන් තේරෙනවා. අන්න ආහුනේය ගුණේට මෙච්චර කාල අහුවෙච්ච නැති බණ දැන් අහුවේ. මෙච්චර කාල කියපුවා මට තේරුන්නේ අද නම් තේරෙනවා. දැන් අපි කියන්න පුළුවන් අවස්ථාවටපත් වෙනවා. ඒ කාලේ කියනකොට නම් මට ඔච්චර වැටහුන්නේ නැහැ. දැන් නම් හොඳට වැටහෙනවායි කියන්නේ. මොකද? අහුවෙන න්‍යායටපත් වෙලා ආහුනේය වෙලා. මෙන්න ආහුනේය ගුණේ. දැන් ආහුනේය පාහුනේය දකිනේය අංජලි කරණීය අනුතරම් පුඤ්ඤාකෙත්තන් ලෝකස්ස කියන ಗುಣ පහකට ඇතුළත් වෙලා. දැන් නම් ಗುಣ තියෙනවා හොඟා. Tamanṭama අදකින්ද තියෙන ಗುಣ. ಗುಣ වෙලා තියෙනවා පේනවා. දැන් මොකද වෙන්නේ ඊළඟට? සාමීජි පරිපන්න. දැන් අන්න පත්තේල තියෙන තැන. මෙච්චර කාල සතුරුනේ මොනවද? ලෝකයෙන් මොන හරි රාගසහගත දෙයක් හම්බුනහම ඒ සතුටුන හරි වාසනාවක් මට හම්බුනා. සුවිපයක් ඇදුනා. හරි සතුටු. එහෙම නැත්නම් ඉඩමක් ගන්න හම්බුනා. ආච්චිගේ ඉඩමක් මට ලියා දුන්නා. අම්මගේ උඩහ කැලලත් මට ලියා දුන්නා. මාර සතුටු වෙන්න පුළුවන්. ඕවා තමයි ඉස්සර සතුටු. අන්න අරුන්ගේ අපිට විරුද්ධ පවුලේ උන්ට අන්න වැදිරලු වැඩි. ලිඩක් හැදිරලු කකුල කැඩිලලු. සතුටු වෙනවා. ඔන්න ඉස්සර සාමිච්චි පරිපන්න වෙච්චා. ඕවා නෙමෙයි ඕවා දුක් විය යුතු ඒවා. සංවේග උපද්දවිය යුතු ඒවා. මේ සතර ගමනේ අතරමං කරන ඒවාට පත් වෙලා අපිට සතුටු වෙන්න බෑ. සතුටු වෙන්නේ මොනවටද කියලා අපි දැනගෙන හිටියේ නෑ. යම් කෙනෙකුට යම් දවසකදී නිවන් දැකීමට හේතුකාරක වෙන සතර දුකින් ඈතර වීමට හේතුකාරක වෙන යම් අවබෝධයක් යම් දවසක ලැබුණත් ඊට අවශ්‍ය යම් දහම් පදයක් තේරුම් ගන්න යම් දවසක ලැබුණත් අනන්ත අප්‍රමාණ සංසාරයෙන් ලැබූ වාසනාව මත විලා මට නම් අද සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් හම්බ වුණා. මෙච්චර කල් හම්බෙච්ච නැති සංසාරي අතරමං ඉච්ච මෙච්චර කල් හම්බුනේ සතුටු වෙලා තියෙන සතුටු නොවිය යුතු දේවල් වලට මුලා දේවල් වලට අද නම් මට සන්තෝෂ වෙන්න පුළුවන් වැදගත් දෙයක් හම්බ වුණා කියයි නම් සතුටු වෙන්න පුළුවන් නම් යම් දවසක අන්නේ බණ ඇහෙනකොට ඒ තත්ත්වෙට හිතපත් වුණා නම් අන්න තමන්ට වැඩහි ගියා නම් අන්න ධර්මාභෝධයෙන් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවකටපත් වුණා. මෙන්න මෙයාට කියනවා ඒ සතුරු පොට්ටපත් වෙන්න පුළුවන් මානසිකත්වය ගොඩනැගිච්ච දාර කියනවා සාමීජි පටිපන්න තත්ත්වයටපත් වුණා. සතුරු වෙන්න පුළුවන් උනේ අන්නේ දාත. මේ ලෝකේ තියෙන කුණු ගහල ගොඩවල් බලාගෙන සතුරු වෙච්ච එක මෙච්චර කල් කලේ. දැන් අද මොකද වෙන්නේ? නිවන් දකින්න හේතු වෙන ඒවා ලැබෙන ගානේ තේරෙන්න තේරෙන ගානේ සතුටක් එනවා. අවදා අහංගද? කවද්ද මේක මට හම්බ වෙන්නේ? දැන් ලැබෙනවනේ. මොන තරම් වාසනාවක්ද? අනන්ත සංසාර දුක් කෙලවර කරගන්න මට වාසනාවන්ත දේවල් දැන් හම්බ වෙන්නේ. ඔච්චර සන්තෝෂ වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දහම් දැක සතුටු වෙන්න පුළුවන් ඥාන ශක්තියක් ගුණයක් පහළ වුණා නම් මෙන්න මේ පහළ වුණාම කියනවා සාමීජි පටිපන්න බවට පත් වුණා. අය එයා දෙගුණේ රට ඇතුළත් වෙලා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දහම් දකිනකොට මෙච්චර කල් ආපු නැති ඥානෙ පහළ වෙනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක නිරෝධේ ඥානං, දුක නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. අන්න වැදගත්ම දෙනකට ආවා. ඥානීයටපත් වෙනවා දැන් ඉන්ද දවසෙන් දවස දකිනවා. මෙච්චර කාලෙ හැප කී කියා හිටියා දුක් ගොඩකට. දුක කියකිය හිටියා අතරින්නේ දුකයි කියලා. අනේ එතනනේ හැප තිබුණේ. එහෙනම් විපරීත දෙයක් නේ අපි මෙච්චර කාලෙ අල්ලගෙන අනන්ත සංසාරේ ගමන් කළේ. එහෙනම් අද දකිනවා මෙච්චර කල් ගිහින් තියෙන්නේ වැදගත් දේ නොවැදගත් කියලා. නොවැදගත් දේ වැදගත් කියලා. මොකද්ද නොවැදගත් දේ? ලෝකේ නැමැති කුණු ගහල කොට වැදගත් කියලා හිතාගෙන උද්දාමෙවි හිටියා. අත්තරීමේදී නොවැළී ආසාවන්ගේ මිදී ඒවෙන් වෙන්ගෙන එක මොනතරම් පාඩුවක්ද? එහෙමනොත් අනේ ජීවත් වෙලා මොකටද කියලා හිත හිතා හිටු නිවන් මඟ දැන් වැදගත් කියලා පේනවා. කොච්චර සාන්තද, කොච්චර ප්‍රණීතද. ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ්බ සංඛාර සමතෝ. දැන් දකින්න එහෙම සාන්තයි, එහෙම ප්‍රණීතයි මොනවද? මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇත. සබ්බූපදි පටිනිසග්ගෝ, මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල ඉවත්වීමක් ඇත. සම්බන්ධී ඉවත්වීමක් ඇත්ද? තණ්හා ක්ෂයෝ, මේ තණ්හා ක්ෂය වීමක් ඇත්ද? විරාගෝ, විරාගික බවක් ඇත්ද? නිරෝධෝ, ඊසරි සරි මත්තරීමක් ඇත්ද? නිබ්බානන්ති, මේ බාණින් මිදීමක් ඇත්ද? නික්මීමක් ඇත්ද? මේක මේ සාන්ත, මේක වෙන ප්‍රණීත, මේක වෙන නිදහස. අන්න නිවන මුල් කරගෙන නිදහස දැකලා මෙන්න මෙතෙන්ටපත් වෙන්න මොකද වෙන්නේ? අන්නාව ඥාය පටිපන්න ගුණේට යම් කෙනෙකුට ඔය තත්ත්වේ තේරෙන්න පටන් ගත්තා නම් ඔහු ඥාය පටිපන්න ගුණේ තුල ඇතුළත් වෙලා අන්තවත් ගුණ වුණා. දැන් මොකද වෙන්නේ? දැන් නම් මේක අපාය මාර්ගයේ, මේ මාර්ගය අනුගමනය කළොත් දෙව්ලොවට, මේ මාර්ගය අනුගමනය කළොත් බබලොවට, මේ මාර්ගය අනුගමනය කළොත් නිවනට. වැදගත්ම දේ නිවනයි. නිවනට මෙන්න මේකයි මාර්ගය කියලා දැනගත්තාම කියනවා ඊජුනා මාර්ගය. මෙච්චර කල් බංක වෙලා තිබිච්ච එක එක කෙනාගෙන් අහන්න වෙලා තිබිච්ච දැන් අහන්න ඕනේ. මොකද දැන් ඊජුවම දකිනවා මෙන්න නිවන් මාර්ගය. මා විසින් යා යුතු මග, අනුගමනය කළ යුතු මග, දැනසීමට මග මෙන්න. මෙන්න මේක දැක්කට පස්සේ කියනවා නිවන් මාර්ගය තේරුම් ගත්තා, නිවන් මාර්ගය දැක්කා. අන්නේ මෙතෙන්ට වත් වුණාට පස්සේ මොකද වෙන්නේ? උජුපටිපන්න කියන ගුණයට වත් වුණා. අවංකවම ඉරිදුවා පිළිපන්න තියෙනවා. ආයෙද නැහැ. දැන් මොකද වෙන්නේ? එසේ අනුගමනය කරන කෙනාට යම් දවසක මේ දුකයි කියා තත්ත්ව පරිදි දැකුණා දැක්කද? තමාගේ නුවණට සාහමුලිය වැටහි ආවද? මේ දුකට හේතුවයි කියලා හරියටම දැක්කද? මේ දුක්ඛ නිරෝධේවත් නිවනයි කියලා හරි, නිවන් මාර්ගයයි කියලා නිරෝධයයි කියලා හරියට දැක්කද? ඒ සඳහා ඇත්තා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර තව මාර්ගයක් මිදෙන්න පුළුවන්කමක් නැහැ කියලා සැක නැතුව සියලු ආකාරයෙන් දැනගත්තා දැක්කද? දකින්නකොට මොකද වෙන්නේ? සූ කියන්නා වූ සුවේ ගෙන දෙන්නා වූ යම් තැනක් ඇද නිවනක් ඇද්ද? අන්නේ තැන පිළිපන් පෙන කියලා සූපටිපන්නේ බවටපත් වෙනා සෝවාන්. මෙන්න සෝතාපන්නේ වුණා. ಗುಣ නමේ සම්පූර්ණ වෙනකොට. එහෙනම් එතෙන් පටන් කවදාවත් එයා මේ ලෝකයේ තුල සුවයි සුවයි කියලා බැලුවනම් නිවන හැර නිවන් මග හැර තවත් සුවයක් ලෝසතුන්ට මම නොදකිමි කිව්ව බුද්ධ දේශනාව හරියට දැක්ක කෙනෙක් වෙනවා. එහෙනම් තවත් සුවයක් මේ ලෝකේ පතන්නේ නැහැ. මේ ලෝකේ මොනවා පතන්නේද? කොහෙද සුවේයි කියලා හැනසුමක් තියෙන්නේ. අනාථ වෙන ලෝකේ සුවයක් තියෙනවා නම් ලෝකේ ඇතුළේ නම් සුවයි කියලා අල්ලන්න මට කිසිම තැනක දෙයක් ඇත්තේ නැහැ. යම් කිසි දෙනකින් බැඳී රැඳී සිටීමෙන් අත්හැරීමක් නොවැල්මක් මිදීමක් ඇද්ද? යම් තැනක ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව නොපිහිටයිද? වේදනා, සංඥා, සංඛාර, විඥාන ආදී වන්නා වූ නාමයක් නොපිහිටයිද? බැඳීමක් රැඳීමක් නැද්ද? අන්න එනං එතන තමයි නිදහස කියලා දකින්න නිවෙන නිදහස.